கருவாங்க ஜென்ராமநாதன் மெத்தம் பத்துமாட்ட மினித்து நாமேக்க காலையில்.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. நான் சாப்பாட்டு இடைவேளைக்கு முதல் சொல்லிக் கொண்டிருந்ததை போல இலங்கையில் ஏராளமான கைத்தொழில் துறைகள் நடைபெறுகின்றன. ஆனால் வடக்கு கிழக்கில் இருக்கின்ற கைத்தொழில் துறைகள் யுத்தம் முடிந்து 14 வருடமாகியும் எந்த விதத்திலும் இன்னும் ஆரம்பிப்பதற்கான எந்த ஒரு அறிகுறிகளையும் காண முடியவில்லை. அதாவது சிமெண்ட் தொழிற்சாலை இருக்கிறது, பரந்தன் கெமிக்கல் இருக்கிறது, எங்களுடைய ஓட்டு தொழிற்சாலை இருக்கிறது போன்ற பல தொழிற்சாலைகள், அதுவும் தனியார் தொழிற்சாலைகளும் ஏராளம் இருந்த இடத்தில் இப்போது ஒன்றே ஒன்று எங்களுடைய எலிபன்ட் பாஸ் உப்பளம் மட்டும் ஆரம்பிக்கப்பட்டிருக்கிறது. அதுவுமே இன்னமும் அங்கால இன்னும் ஒரு குறிஞ்சா தீவு என்று ஒரு தீவு இருக்கிறது, அதில் 1000 ஏக்கர் இருக்கிறது. அதை விஸ்தரிப்பதற்கு நாங்கள் ஏராளமான தரம் கேட்டிருந்தும் இன்னமும் அது ஆரம்பிக்கப்படுவதற்கான எந்த ஒரு முயற்சியும் இல்லை. ஏனென்றால் அது ஆரம்பித்தால் எங்களுடையவர்கள் ஏராளமானவர்கள் வேலை வாய்ப்பு கிடைக்கும், அது ஒரு அவசியமானது. எங்களுடைய பொருளாதாரத்தை கட்டி எழுப்புவதற்கு இன்றைக்கு வேலை வாய்ப்புகள் அவசியமானதாக இருக்கிறது. ஆனால் அதற்கு நாங்கள் சொல்லியிருந்தோம், அரசுக்கு நிதி இல்லை என்றால் எங்களுடையவர்கள் ஏராளமானவர்கள் வடக்கு கிழக்கில் இருப்பவர்கள் கூட அதில் முதலீடு செய்வதற்கு தயாராக இருக்கிறார்கள், அதை வேணுமென்றால் பப்ளிக் பிரைவேட் பார்ட்னர்ஷிப்பில் ஆரம்பியுங்கள். அதற்கும் எந்த ஒரு மறுமொழியும் இல்லை. இப்படியான ஒரு சூழ்நிலையில் அந்த தொழில்துறைகள் இருந்த சிமெண்ட் தொழிற்சாலையினுடைய அலுவலகம் இன்னும் இருக்கிறது, அதற்கான அமைச்சில் அதற்கான ஒரு பிரிவு இருக்கிறது. பரந்தன் கெமிக்கலுக்கு இன்னமும் அமைச்சில் ஒரு பரந்தன் கெமிக்கல் என்ற ஒரு பிரிவு இருக்கிறது, அதற்கான ஒரு தலைவர் இருக்கிறார், அவர்களுக்கான வாகனங்கள் ஒதுக்கப்படுகிறது. ஆனால் நேரடியாக நீங்கள் போய் பார்த்தீர்கள் என்றால் அந்த அமைச்சுக்கான கட்டிடமோ அமைச்சுக்கான அந்த அந்த அலுவலகத்துக்கான கட்டிடமோ அல்லது அந்த சிமெண்ட் தொழிற்சாலைக்கான வேலை திட்டங்களோ எதுவும் நடக்கவில்லை. அப்ப இன்றைக்கு வடக்கு கிழக்குக்கு நாங்கள் இந்த வேலை திட்டங்கள் நடைபெறுகின்ற பெயரில் ஒரு தலைவர் நியமிக்கப்படுகிறார்கள், அரசியல் ரீதியாக அதன் அடிப்படையில் அவர்களுக்கு சம்பளம் கொடுக்கப்படுகிறது, அவர்களுக்கு வாகன வசதிகள் கொடுக்கப்படுகிறது. ஆனால் எந்த விதத்திலையும் அந்த தொழில்துறைகளை ஆரம்பிப்பதற்கான வாய்ப்புகள் இல்லை. அப்ப 14 வருஷமா இது நடக்குது என்றால் இது எவ்வளவு மக்களுடைய பணம் வீணாக்கப்படுகிறது. அதாவது அதனுடைய நடவடிக்கைகள் தொடங்கப்படாமல் 14 வருஷமாக அதற்கான சேர்மன் இருக்கணும், அதற்கான டெபியூட்டி சேர்மன், அதுக்கான வாகனங்கள், அதெல்லாம் ஒதுக்கப்படுகின்ற, இது எவ்வளவு மக்களுடைய வரிப்பணம் எவ்வளவு வீணாக்கப்படுகிறது, அதுவும் வடக்கு கிழக்குன்ற பேரில் சொல்லிக்கொண்டு வீணாக்கப்படுகிறது தான் இன்னும் மிகப்பெரிய கவலையாக இருக்கிறது. ஆனால் இதுல இன்னும் ஒரு சந்தேகம் மக்களுக்கு இருந்தால், இப்படியான தலைவர்களை அந்த இடத்துல நியமித்து நீங்கள் சிமெண்ட் தொழிற்சாலை என்று சொல்லி, அதே நேரம் பரந்தன் கெமிக்கல் என்று சொல்லி, அவர்களுக்கு மறுபடியும் அந்த வேலை திட்டங்களை ஆரம்பிக்காமல் இருப்பதற்கு பல தனியார் நிறுவனங்கள், போட்டியான நிறுவனங்கள் அவர்களுக்கு பணம் கொடுப்பதாக கூட மக்களுடைய சந்தேகம் இருக்கிறது. ஏனென்றால் 14 வருஷமா அவர்கள் இருந்தும் அதை ஆரம்பிக்காமல் இருப்பதாக இருந்தால் இருக்காமல் இருக்கிறது காரணம் இது அவர்களுக்கு கிடைக்கின்ற அதிகமான பணம், அதாவது சம்பளத்தை விட அதிகமாக 2-3 மடங்கு கொடுப்பதாக. அதனால இந்த சந்தேகத்தை மக்களிடமிருந்து நீங்கள் நீக்க வேண்டும் என்றால் உண்மையாக ஒன்று அந்த நிறுவனங்களை மறுபடியும் ஆரம்பிக்க வேண்டும், ஆரம்பிப்பதற்கு முதலீட்டாளர்கள் வேண்டாம், அவர்களையும் அடையாளப்படுத்த நாங்கள் தயாரா இருக்கிறோம். ஆனால் அது இல்லை என்றால், நீங்கள் ஆரம்பிக்க போவதில்லை, ஆரம்பிக்க விடவும் விட போறதில்லை என்றால் அந்த நிறுவனங்களை மூடிவிட்டு இன்றைக்கு அந்த சும்மா அந்த தலைவர்களுக்கும் அந்த அவர்களுக்கு கொடுக்கின்ற வாகனங்களும் சம்பளத்தையும் அநியாயமாக்கால், மக்களுடைய வரியை வீணாக்காமல் அதை வேறொரு நல்ல வேலை திட்டத்துக்கு பயன்படுத்த முடியும். இப்படியான கண் துடைப்பு வேலைகளால் ஊடாக மக்களுக்கு எந்த பிரயோசனமும் கிடைக்க போறதில்லை என்றது இந்த இடத்துல சொல்ல வருகிறேன். ஆனால் இதுல ஒரு முக்கியமான விடயத்தை பார்க்கணும், 14 வருடமாக யுத்தம் முடிந்தும் இன்னும் ஆரம்பிக்கவில்லை என்றால் இதுல ஏதோ ஒரு ஓரவஞ்சனை இருக்கிறது. ஏன் இந்த அநியாயம்? அதாவது ஒரு பொருளாதாரத்தை, ஒரு பிரதேசத்தினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்ப தேவைப்படுவது இந்த தொழில்துறைகள், கைத்தொழில்துறைகள். ஆனால் அதை ஆரம்பிக்காமல் ஒவ்வொரு பட்ஜெட்டிலும், வருகின்ற ஒவ்வொரு பட்ஜெட்டிலும் பார்க்கும்போது நாங்கள் பார்ப்போம் இந்த தொழில்துறைகள் திறக்கிறதுக்கான இந்த பணம் ஒதுக்கியிருக்கோம், அல்லது அதை ஆரம்பிப்பதற்கான வேலை திட்டங்களுக்கான நிதி ஒதுக்கப்பட்டு இருக்கு. ஆனால் அடுத்த வருஷத்திலேயும் அதே பட்ஜெட்ல அதே லைன் இருக்கும், எந்த ஒரு முன்னேற்றமும் இல்லை. அப்ப இதுல வந்து ஒரு ஓரவஞ்சனை தொடர்ச்சியாக நடந்து கொண்டு வருகிறது. வடக்கு கிழக்கில் இருக்கிற எந்த ஒரு கைத்தொழில்துறைகளையும் ஆரம்பிக்க போவதில்லை என்று. அப்ப இதற்கு நாங்கள் என்ன சொல்வது? இதைத்தான் நல்லிணக்கத்துக்கு எதிரான செயல்பாடுன்னு சொல்லுவோம்.
நான் ஜனாதிபதி அவர்கள்ட புதிதாக ஜனாதிபதி அவர்கள் ரணில் விக்ரமசிங்க அவர்கள் பதவியேற்ற பின்பு ஒரு கடிதத்தை போட்டிருந்தேன். எங்களுடைய வடகிழக்கில் இருக்கின்ற தொழில்துறைகளை எல்லா கைத்தொழில்துறைகள் நடந்த கைத்தொழில்துறைகளை எல்லாத்தையும் பேர்களையும் போட்டு அவர்களுடைய முன்னேற்றங்கள் சார்ந்து நடவடிக்கை எடுக்கும்படி நான் ஒரு கடிதத்தை போட்டிருந்தேன். நான் ஜனாதிபதிக்கு இந்த நேரம் நன்றி சொல்லணும் என்றால் அந்த கடிதத்தின்படி அவருடைய செயலாளரை கொண்டு அவர் அந்தந்த தகுந்த அமைச்சர் செயலாளர்களுக்கு கடிதம் அனுப்பியிருந்தார். மறுபடியும் இந்த தொழில்துறைகளை ஆரம்பிப்பதற்கான நடவடிக்கைகளை அதுக்கு எடுக்கும்படி. ஆனால் அந்த அமைச்சர்களிடம் எந்த ஒரு அதை ஆரம்பிப்பதற்கான முன்னேற்ற நடவடிக்கையும் எடுக்கப்படவில்லை. அப்ப ஜனாதிபதி அவர்கள் நல்லிணக்கத்தின் அடிப்படையில் மறுபடியும் பொருளாதாரத்தை வடகிழக்கினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்ப இந்த கைத்தொழில்துறைகளை ஆரம்பிக்கணும். ஆனால் இங்கு அதை செயல்படுத்த சொல்லி சொல்லும் போது அதற்கான எந்த ஒரு முன்னேற்றத்தையும் காண முடியவில்லை. இப்ப முக்கியமான ஒரு விடயம் நாங்கள் இதில் பார்க்க வேண்டும் என்றால் ஜனாதிபதி அவர்கள் தன்னுடைய வரவு செலவு திட்டத்திலையும் சொல்லியிருக்கிறார், முதலீட்டு வலயம் அதாவது இன்வெஸ்ட்மெண்ட் ஜோன் யாழ்ப்பாணத்தில் ஆரம்பிக்க போறோம். இதுல ஒரு விடயம் என்றால் அதுல நன்றி சொல்லணும் ஜனாதிபதி அவர்கள் செய்ய போறேன் சொன்னதுக்கு. ஆனால் ஏற்கனவே இண்டஸ்ட்ரியல் டெவலப்மெண்ட் போர்டால அச்சுவேலி தொழில்பேட்டை மையம் ஒன்று இருக்குது, அது ஏற்கனவே முழுமையாக இயங்காத ஒரு நிலைமையில இருக்குது. அதாவது அச்சுவேலி தொழில்பேட்டை மையத்தை பற்றி சொல்ல வெளிக்கிட்டா 1971 ஆண்டுல தொடங்கப்பட்டது. 1995 வரைக்கும் 13 தொழிற்சாலைகள் இயங்கின. இப்ப 2014 திருப்பி மறுபடியும் ஆரம்பிச்சா பிறகு
9
அதுலயும் கிட்டத்தட்ட 65 ஏக்கர் இருக்கிற இடத்துல 25 ஏக்கர் மட்டும்தான் அபிவிருத்தி செய்திருக்கு. குறிப்பாக அந்த உள்ளக வீதிகளில் ஏபிசி மட்டும்தான் போட்டிருக்கு, எந்த ஒரு தாரும் இல்ல, ஆபீஸ் ரெனோவேஷன் இல்ல, போன்ற குடிநீர் வசதி இல்ல. அப்ப எந்த முதலீட்டு செய்கிறவர்கள் அங்கு வருவார்கள்? இப்படித்தான் எல்லா தொழில்பேட்டைகளும் இருக்கான்ற இலங்கையில் இருக்கிற அனைத்து தொழில்பேட்டைகளும் அப்படியான நிலைமையா இருக்குது இல்ல? அப்ப வடக்கு கிழக்குக்கு நீங்கள் ஒரு வித்தியாசமான பார்வை பார்க்கிறீர்கள், எந்த வித்தியாசமும் இல்ல, நான் சொல்றதுல எந்த பொய்யும் இல்ல. அப்ப இதை செய்யாமல் புதிதாக ஒரு முதலீட்டு வலயத்தை உருவாக்குவது ஊடாக மட்டும் நாங்கள் எப்படி இந்த முதலீட்டாளர்களை கொண்டு வர முடியும்? அதை கொண்டு வந்தால் நன்றி, ஆனால் இன்றைக்கு முதலீட்டாளர்கள் வருவதற்கு என்ன தேவைப்படுவது? தேவைப்படுறது ஆங்கிலத்தில் சொல்வார்கள் 4 விஷயம், லேண்ட், லேபர், கேபிட்டல், என்டர்பிரினர்ஷிப். இன்றைக்கு காணி என்று பார்த்தால் லேண்ட் ஏராளமான பிரச்சனைகளுக்கு இருக்கிறோம். ஒரு பக்கம் தொல்பொருள் வந்து பிடிக்குது, இன்னும் ஒரு பக்கம் வன இலாக்கா பிடிக்குது, இன்னொரு பக்கம் வனஜீவி ராசிகள், இன்னும் ஒரு பக்கம் மகாவலி. அதெல்லாத்தையும் தாண்டி நாங்க தனியார் காலத்துல காணியில தான் ஒரு தொழிலை தொடங்குறோம் வழிகிட்டாலும் அதுக்கப்புறம் தேவைப்படுறது லேபர், தொழிலாளர்கள். இன்றைக்கு தொழிலாளர்களை நாங்கள் யுத்தத்தால பாதிக்கப்பட்டு 35 வருஷம் எங்களுக்கு எந்த ஒரு முன்னேற்ற அபிவிருத்தி வேலைத்திட்டமும் நடக்க பெறாத காலகட்டத்தில் 14 வருடம் யுத்தம் முடிஞ்சும் இன்னமும் எந்த ஒரு தொழில்துறைக்கு தேவைப்படுற திறமைகளை வளர்க்கக்கூடிய படிப்புகளை எங்களுடைய இளைஞர் யுவதிகளுக்கு அங்க தெரிவிக்க சொல்லிக் கொடுக்காமல் அவர்கள் எப்படி ஒரு புதிய தொழில்துறைய ஒரு கைத்தொழில்துறை அங்க வரும்போது அதற்கு வேலை செய்யக்கூடிய தகுதியானவர்களாக மாறுவார்கள்? அப்ப எந்த முதலீட்டாளர்கள் அப்படியான தொழில்துறை தெரிஞ்சவர்கள், தொழில் தெரிஞ்ச தொழிலாளர்கள் இல்லாத ஒரு இடத்துக்கு முதலீடுகளை போடுவார்கள் என்ற கேள்வி இருக்கிறது. அதுக்கு அடுத்ததா கேபிட்டல், முதலீடுகள் எப்படி எங்களுடைய பிரதேசத்துல இப்படி போரால பாதிக்கப்பட்ட பிரதேசத்துல எப்படி முதலீடுகள் எதிர்பார்க்க முடியும்? வெளிநாட்டிலேருந்து முதலீடுகளை கொண்டாலும் முதலீட்டாளர்கள் கேட்கின்ற விடயங்கள் இவ்வளவாக இருக்கிறது. அதே நேரம் என்டர்பிரினர்ஷிப்புக்கு முயற்சியாண்மை, யுத்தத்தால பாதிக்கப்பட்ட மக்கள் எல்லா இருக்கிற சொத்துகள் உயிர்களை எல்லாத்தையும் இழந்த மக்கள்கிட்ட முயற்சியாண்மைய நாங்கள் ஊக்குவிக்க வேணுமே ஒழிய அவர்கள்ட்ட இருக்கிற முயற்சியாண்மையில் அவையில் செய்வார்கள் கஷ்டம். அவர்கள் ரிஸ்க் எடுக்கிறதுக்கான தென்பு இல்லை அவர்களுக்கு. தொழில்துறைகளை ஒவ்வொரு வரவு செலவு திட்டத்திலையும் போட்டுக் கொண்டிருக்காமல் உண்மையாக செய்யறா செய்வம் இல்லாட்டி இதை சும்மா வெறுமனே கண் துடைப்புக்கு சொல்லுவதாக இருந்தால் மக்கள் அதுதான் யோசிக்கிறார்கள். ஆகவே நான் நம்புறேன் இப்ப இருக்கிற வந்திருக்கிற ஜனாதிபதி அவர்கள் உண்மையை முறையிலையும் நல்லிணக்க முறையில செய்ய வேண்டும் என்று அதற்கான ஊன்றுதலை கொடுக்கக்கூடிய அமைச்சர் தான் இருக்கிறார் இப்ப ரமேஷ் பத்திரன் அவர்கள். ஆனால் இன்னமும் வேலை ஆரம்பிக்கப்படவில்லை, வேலை நடைபெறவில்லை. ஆகவே இந்த நேரம் அவர்களுக்கு மறுபடியும் ஞாபகப்படுத்திக்
கொண்டு கரு நலிங் விசயத்திர காலத்தின்
நியோஜ்ய கதாநாயகி 2024 அயவேட்ட அதால வெளிந்த வாணிஜ ஆஹார சுரக்ஷித அமாத்தியாசே வயசீர்ஷன் அதால காரக்சபா விவாதேதி மகே அமாத்தியாசே சஹா அமாத்தியாசி அடதி கிரியாத்மக ஆயத்தன சம்பந்தம் அதாஸ் பிரகாஷ கிரீம அவஸ்தாலபாதி ஒபத்துமாட்ட ஸ்தூதிவந்தேனும் மெம்மு வளர்ச்சி அமாத்தியாசே காரபாரஹா மெஹேவர இட்டுக்கிரேமிலா விளந்த அமாத்திய ராஜ்ய அமாத்திய கரு வீரேந்திரன் மெத்துமாட அமாத்தியாச லேகம் அத்துரேக லேகம் நெத்துலு காரிய மண்டலேட்டத் ஆயத்தன பிரதானின்ஹா ஆயத்தன சபாபதி சஹா ஆயத்தன ஜேஷ்ட கலமனா கருத்து வகையம மகே பௌஜிலி
கார பிளீஸ் கரு அங்கஜன் ராமதாரன் மெத்துமா முலாசனே
மகே பௌஜலிக காரிய மண்டலி லபாதும் தாயக்கத்தை சக சாயோகிய சம்பந்தி மகே ஸ்தூத்திய பிரகாஷ் கிரீமட மம்மே அவஸ்தா யோதாகணும் கரக சபாவை சபாபத்துமினி பெனட வெளிந்த வாணிஜ ஆஹார சுரக்ஷித அமாத்தியாசி அடத்தே வாணிஜ டிபார்ட்மெண்ட் ஆஹார கொமசாரிஸ் டிபார்ட்மெண்ட் சமபகார சங்கட டிபார்ட்மெண்ட் மினிமம் ஏகப்பிரமிதி சேவா டிபார்ட்மெண்ட் ஸ்ரீலங்கா ஜாதிக புத்திமே தேபல காரியாலய சமபகார தொகுவெல சாஸ்தாவ பாரிபோய் கடுது பிரிமல் அதிகாரி லங்கா சஸ் சமாகம சமபகார சேவக கொமிஷன் சபாவ ஜாதிக சமபகார சங்கட ஆயத்தனே லலித் அதுலா முதலி மகாபொழு சிஷ்யத் பார் அரம் முதல அனுகூலத்தா தக்சேரு பிரிமல் ஸ்ரீலங்கா பத்தீத்திர மண்டலியான டிபார்ட்மெண்ட் ஹா விவஸ்தா ஆயத்தன கிரியாத்மக வேணும் திதா சிஸ்துனே முதல் வருஷ அதாலவ அமாத்தியாசியா அமாத்தியாசே பவத்தின் ஆயத்தன விசின் கிரியாத்மக காரிய பாரன் அமாத்தியாசிய விசின் கனலாதிர பிரதிபாத்தியம் தீந்து ஆயத்தன விசின் அத்கரகத் பிரகதிய ஆயத்தன பவத்தின கெட்டலு ஹா ஈட்ட அதால யோஜனா பிடிமத வெளிந்த வாணிஜா ஆஹார சுரக்ஷித கட்டுவது பிடிமத அமாத்தியாச உபதேச காரக சா சபா ரஸ்ஸீ மொழி விஸ்தராத்மக சாக்காச்சா கர அதி அத்தர ஏசந்தா கரி மந்தியருங்கே அதா சா யோஜனா லபாதீமின் மெம அமாத்தியாசே காரிய சாதனை இகல் நாங்குவாக நீமட தாயக்கார்த்தே லபாதீ திபினும் மெம அமாத்தியாசிய கிரியாத்மக பாரிபோய் கட்டுவது பிடிமத அதிகாரி மகின் விளந்த புத்த விளந்த போல அசமலித்தாவியன் பஹண்ட ஹிகே அதிவீம விளக்குவின் வகையம் அத்தியாவசிய ஆஹார திரவியல குணாத்மக பாவிகா மில பிடிபந்த பாரிபோக ஆரக்ஷண தகவல் கிரியமட்ட கட்டுவது கர தீவிரம் ஏ அனுபவம் மே வளர்ச்சியத்துல பாரிபோகிக்க ஆரக்ஷா பிலிமத பிரஜா தனுவாத் கிரீம் கட்டுத்து ஹா விருந்த பிரஜாவ தனுவாத் கிரீம் சதா தனுவாத் கிரீம் வெடசரான் தேசிய விசிப்பஹாக் தேசிய பணஸ் பஹாக் சிதுகர திவினோம் ஏ வகையம் விருந்த போல வெட்டலியும் தஹாட்டதாஸ் பன்சியாக் பமன சிதுகர திவினோம் விசேஷம் பாரிபோகி கட்டுத்து பிலிமத அதிகாரிய சஹா மினும்ஹா பிரமிதி ஹா சேவா டிபார்ட்மெண்ட் விசின் பாரிபோக ஐதீன் சுரக்கியம் சதா சிதுகரலமன கிரியாக்காரகம் விதிமத் கர ஏ சவிபல கண்ணமின் பாரிபோகியன் தனுவத் கிரிமை வெட்டசந்த நவ முகநுவர்கின் சிது கிரிமின் பாவத்தினோம் பாரிபோகி கட்டுத்து பிரிம அதிகாரி சஹ கிரும் மினும் ஏகக பிரமிதி சேவா டிபார்ட்மெண்ட் சேவாபாம் பாரிபோகியன் ஹிதகர பரிதி லபாதீம காரியக்ஷண கிரிம சஹ கிரிம சஹ பஹாசு கிரிம உதேசா ஏகாபத்த டிஜிட்டல் கிரமைய கண்ணுவாதீமட தண்டமத் கட்டுத்து கிரமின் பாவத்தினோம் எசேம பாரிபோய் கடல் பிரிமத அதிகாரிய விசின் சிதுகர் லமன விசேஷ வெட்டலியும் சக விமர்சனைக்கே கடைத்து மிகவும் சதா ஸ்ரீலங்கா பொலிசிய விஸ்ராம ஜேஷ்ட பொலிஸ் அதிகாரி பொலிஸ் அதிகாரியருக்கே நிர்தாரிகே சேவே பாரிபோய் கடுது பிரிமத அதிகாரி வித்த லபாகின இமே கடுது விதிமத் கர திபினோம் இவ்வகையும் திதா சிஸ்துன வளர்ச்சி செப்டம்பர் மாச தக்வா பாரிபோய் கட்டுது பிடிமத அதிகாரி வித்த லபேதி பாரிபோக பெமிலி எக்தாஸ் எக்கசி தேசிய 40 ஹயாக் பவன வேட தண்டமத் அவசான் கிருதி பினோம் பாரிபோய் கட்டுது பிடிமத அதிகாரி வித்த லபின பெமிலி சதா பரீட்சண பவத்தில் லபின கிரமவேதிய காரியக்ஷம கிரிமு தேசா எம கட்டியுத்து விதிமத் கிரமின் திஸ்டிக் மருத்துவம் பெவத்தியமட விவிதான சலசா கட்டுத்து கிரிம கரலா தீனோம் இதோட கரு சபாபத்துமெனி மேக அப்படி தீர்க்க காலையாக்கிந்தல கரண்டு திப்பு வேடாக் ஆயத்த பல தேசங்கள் பெமினிலி ඒ ප්‍රදේශවල ප්‍රාදේශී ඒ ප්‍රදේශවලින්ම එයාට විසඳුම් ලබා දෙන ඒ සඳහා වෙනම කමිටු දාලා එහෙරට ඒ විසඳුම් ලබා දෙන වැඩපිළිවෙල අපි ආරම්භ කරා පළවෙනි වතාවට. මොකද මේක නැත්තම් කොළඹ ප්‍රධාන කාර්යාලයේ ඉඳලා ඒ අය මේ ඈත ගම්වල ඉඳලා ඇවිල්ලා මේ පැමිණිලි විභාග කරන්න එන්න විශාල මුදලක් ඒ අයට ගත වෙනවා. ඒ අයට තවත් අසාධාරණකමක් මේකෙන් සිදු වෙන නිසා ඒක අපි වැළැක්වුවා. ඒ වගේම දිවයිනේ සියලුම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර ගණමින් පාරිභෝගික සේවා කමිටු පිහිටා එමගින් පාරිභෝගික කටයුතු ශක්තිමත් කර තිබෙනවා. මෙම පාරිභෝගික සේවා කමිටු සම්පූර්ණ ස්වේච්ඡා පදනමින් ප්‍රජාව සම්බන්ධ කරගමින් ප්‍රධාන වශයෙන් ග්‍රාමීය මට්ටමේ කෘෂි නිෂ්පාදන හඳුනා ගැනීම, ලංකා සොසහා විවිධ සේවා සමුපකාර ජාලහරා පරිභෝජනයට පාරිභෝජන ද්‍රව්‍ය මිලදී ගැනීම ක්‍රියාවලිය සහ සහාය වීම, භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහනදාර හිමි විය යුතු දිනිඳු පවුල් නිශ්චිතව හඳුනා ගැනීම, හිගව පවතින අත්‍යවශ්‍ය ආහාර හා වෙනත් පාරිභෝගික ද්‍රව්‍ය ජනතාවට බෙදා දීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීමට සහාය වීමක් සිදු වෙනවා. ඒ වගේම ජනතාව අතර පෝෂණ දැනුම වර්ධනය කිරීමට කටයුතු කිරීම, වෙළඳාම් කිරීමේ සිදුව හැකි වෙළඳපොළ අක්‍රමිතා පිළිබඳ තොරතුරු රැස් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම, කල්තබාගත නොහැකි කුෂි ද්‍රව්‍ය වගා කිරීමේදී අවශ්‍යතාවය ඉක්මවා නොයන පරිදි වගා කිරීමට ගොවීන් දැනුවත් කිරීම, අපනයනය කළ හැකි භෝග වගා කෙරෙහි ගොවීන් නැඹුරු කිරීම මැදිහත් වීම වැනි කටයුතු පාරිභෝගික සේවා කමිටු මගින් ඉටු කරනු ලබනවා. ආහාර ද්‍රව්‍ය සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු වැඩි වූ අවස්ථාවලදී පාරිභෝගිකයන් අසාධාරණයක් සිදු නොවන පරිදි වෙළඳපොළ මිල ඉහළ යාම කෙරෙහි විශේෂයෙන්ම අවධානය යොමු කරමින් එම භාණ්ඩ පිරිවැය විශ්ලේෂණය කර ඒ අනුව මිල කළමනාකරණය කිරීමටද අවශ්‍ය පියවර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී විසින් ගනු ලබනවා. පාරිභෝගික භාණ්ඩ තොග ඉහළ නැංවීමකින් තොරව විශේෂයෙන්ම දේශීය නිපදවල ලබන නිෂ්පාදන මිල කළමනාකරණය හා මිල ස්ථාපනය අපේක්ෂිත පරිදි සිදු කර ගැනීම නොහැකි බව අප සියලු දෙනාම දන්නා කාරණකි. එසේ වුවද දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඍජුව දායකත්වයෙන් ලබා දෙන ආයතනවල ඉදිරි වර්ෂයේදී නිෂ්පාදන ධාරිතාව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා නොදීම හේතුවෙන් තොග හිබගවීමෙන් ඇතිවන මිල ඉහළ යාම කනගාටුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම වී එළවලු පළතුරු බිත්තර සහ මත්ස්‍ය වර්ග ඉදිරි වර්ෂයේදී අවශ්‍යතාවයන්ට සලිරන පරිදි නිෂ්පාදන තත්ත්වය පිළිබඳ නිවැරදි පුරෝකථනයක් නොවීම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩවල තොග හිගවීමෙන් මිල උච්චාවචනය වෙනවා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම ආයතනවලින් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන නිෂ්පාදන හරියට අපි වේලාසිනින් දැනගෙන ඒ හරහා කොච්චර මිලක් මේ රට තුළ ඊළඟ අවුරුද්දේ මේ භාණ්ඩවලට ඇති වෙයිද, ඒවා හිග වෙයිද, එහෙම හිග වෙනව නම් ඒකට ගන්න ඕන විකල්ප ක්‍රියාමාර්ග වේලාසිනින් අපි සූදානම් වීම සඳහා තමයි අපි සියලුම විශේෂයෙන්ම කිරි, ඒ වගේම බිත්තර, ඒ වගේම කුකුල් මස්, ඒ වගේම වී ධාන්‍ය වර්ග පිළිබඳ පුරෝකථනයක් අපි එන අවුරුද්දේ 2024 මුල මාසයේ වෙද්දී මේ රටේ ජනතාවටත් අදාළ අමාත්‍යංශ සහ ආයතනවලටත් අපි ඒ අයට දන්වනවා. මේ වැනි තත්ත්වයක් තමයි අපේ රටේ තුළ ඉදිරි අවුරුද්ද තුළ සිදුවෙන්නේ කියන එක අපි වේලාසිනින් දන්වලා තියෙනවා. පසුගිය වසරේ මාමේ අමාත්‍යවරයා වැඩ බාර ගන්න ලැබුණු අවස්ථාවේදී රට තුළ පාරිභෝගික භාණ්ඩ විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල පැවති තොග හිගය හේතු කොටගෙන එම භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවයක් පැවතුණා. විශේෂයෙන්ම ආනයනය කර ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වීමෙන් මෙම තත්ත්වය උදා වනු අතර එහිදී හඳුනා ගන්න ලැබූ ආහාර ද්‍රව්‍ය ගැන සහල් සීනි පරිප්පු තිරිඟු පිටි අර්ථාපල ලොකුණු වියලි හාල් මැස්සන් වියලි මිනිස් කඩල සහ කිරිපිටි විරුද්ධ ගිලීම ක්‍රමය අනුගමනය කරමින් ආනයනය කිරීමට කටයුතු කරනු ලැබුවා. එමගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළේ සුලභ කිරීමත් සමග මිල ස්ථාවකරණයේ ඇති කිරීමට හැකි වුණා. එම අවස්ථාවේදී අමාත්‍යංශය විසින් ගල් ලැබූ උපාය මාර්ග සැලසුම් හේතුවෙන් භාණ්ඩවල තොග මිල සීග්‍රයෙන් පහළ හෙළීමට හැකි වුණා. ඒ අනුව භාණ්ඩ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල කළමනාකර ගැනීමට අපිට හැකියාව වුණා. නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, දේශීය වෙළඳපොළේ තිරුගු පිට මිල සීග්‍රයෙන් ඉහළ ගියා. මේ හේතුවෙන් බේකරි කර්මාන්තයේද කඩා වැටුණා. අතර විශේෂයෙන් තිරුගු පිට බහුලව පරිභෝජනය කරන වතුකරේ ජනතාවට පීඩාවට පත් වුණා. මෙම අමාත්‍යංශය විසින් ගනු ලැබුත් ක්‍රියාමාර්ග තුළින් තිරුගු පිටි හිගේ මගහැර ගැනීමට හැකි වුණා. ඒ අනුව තිරුගු පිටිද විරුද්ධ ගිලීම් ක්‍රමය තුළින් යටතේ ආනනය කිරීමට කටයුතු සැලසුවා. ඒ වගේම අමාත්‍යාංශයේ පැවතුණු ශ්‍රී ලංකා වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථා මගින් සහල් ආනයනය කර ලංකාස අලවිසල් ජාලය හරහා රජයට ආඩුවක් නොවන පරිදි ජනතාවට දැරිය හැකි මිලකට සහල් සැපීමට කටයුතු කරුවා. ඒ වගේම පාරිභෝගික භාණ්ඩවල විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල හැසිරීමේ කෙරෙහි අමාත්‍යාංශයේ දැඩි අවධානයෙන් පසු වන අතර අමාත්‍යාංශයේ පවතින ආයතන හරහා අත්‍යවශ්‍ය භාණ්ඩවල තොග පවත්වාගෙන යාමත් එහි මිල ස්ථාරය කිරීමත් සම්බන්ධව අදාළ පාර්ශ්වයෙන් වෙළඳුන් නිෂ්පාදනය හා ආනයන කරනු අතර අන්තර් සම්බන්ධතාව ගොඩනගමින් වෙළඳපොළ තත්ත්වය විශ්ලේෂණය කර අවශ්‍ය විටක ආනයනය සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම කෘතිම ලෙස බිත්තර ඉහළ යෑමේ ජනතාවගේ පෝෂණ මට්ටම ගැනද සැලකිටගෙන බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම තොග හිගවීම තුළින් මිල කළමනාකරණය සඳහා භාණ්ඩ ආනයනය කිරීමට සිදුවෙනවා. මෙලෙස අනපේක්ෂිත අයුරින් ආනයනය කර භාණ්ඩ බෙදා හැරීමේදී බලාපොරොත්තු වෙන මිල අඩු මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට භාණ්ඩ සැපීම අපහසු වෙනවා. මිනිසා කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් හා සත්ව නිෂ්පාදනවලට සම්බන්ධිත ආයතන ධීවර අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන රටේ වාර්ෂික අවශ්‍යතාවන්ට අනුකූලව බලාපොරොත්තු වන තම නිෂ්පාදන ප්‍රමාණයන් නිවැරදි තොරතුරු මගේ අමාත්‍යාංශයෙන් ලබා ගැනීමත් එමගින් පාරිභෝගිකයන් දැරිය හැකි මිල ගණන්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව ලබා ගැනීමත් පියර ගැනීමට සැලසුම් කරනවා. දැනට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විවිධාන අනුව සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළද කිරි සම්බා තොග සගවා ගැනීමෙන් ලංකා ආයතනයේ වෙත පවා නියමිත තොග නොලැබීමෙන් සහතික මිල ගණන් යටතේ සහල් බෙදා හැරීමට අපහසුතාවයක් පත් තියෙනවා. මේ වෙළඳපොළ තත්ත්වය නිරීක්ෂණය කර අමාත්‍ය මණ්ඩලය විසින් කිරි සම්භාවලට සමාන සහල් වර්ගයකින් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කිරීමට සිදු වෙනවා. මුදල් ආර්ථික සංවර්ධන සහ ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රජයේ විවිධ නීතිගත සංස්ථා මගින් මෙම සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. 2024 අයවැයෙන් කෘෂි හා ධීවර කර්මාන්ත නවීකරණය සඳහා ධනාත්මක යෝජනා ඉදිරිපත් කර තියෙනවා. මේ යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශ මගින් ගොවීන් කෘෂි විශේෂඥයන් සම්බන්ධින්ද ඒකාත්බද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2500ක් වෙන් කර දී තිබෙනවා. මේ අනුව වී නිෂ්පාදනයේ හෙක්ටයර මෙට්‍රික් ටොන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ටද වී වගා කිරීම හැකි වෙනවා. ඒ වගේම මහා පරිමාණ කෘෂිකර්ම කටයුතු සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාව මහවැලි අධිකාරිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා මගින් පාලන ඉඩම් ලක්ෂ 3ක් අමතර යොදා ගැනීමට යෝජනා වී ඇති අතර ඉදිරියේදී කෘෂි නිෂ්පාදනයේ ඉහළ යාමත් සමග භාණ්ඩවල මිල අඩු වී පාරිභෝගිකයන්ට දැඩි වැඩි සහනයක් ලබා ගැනීමට හැකි වෙනවා. මේ තුළින් අපනයන ආදායම ඉහළ නැංවීමට හැකි වෙනවා. මේ අනුව ජීවන වියදම කළමනාකරණය කිරීමට හොඳ යෝජනාවක් ඇති අයවැයක් මේ අයවැය ඉදිරිපත් කරනවා. මේකෙදී සාර්ක සභාපතිතුමනි විශේෂයෙන්ම ධීවරාංශය ඒ සියලු දේ වල අස්වැන්න එහෙම නැත්නම් ඒ වල ප්‍රමාණය වැඩි වුණොත් මේකේ වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයට. ඒ නිසා අපි විශාල වශයෙන් මේ සඳහා මුදල් වෙන් කරලා තියෙන්නේ ආහාර සුරක්ෂිතතාවය වැඩි කරන්නත්, ඒ ආහාර සුරක්ෂිතතාවය තුළින් රටේ පාරිභෝගිකයට ඒකේ සහනය ලබා දෙන්නත් මේ තුළින් අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මම මේ අමාත්‍යාංශයේ ධූරය බාර ගන්න අවස්ථාවේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම යටතේ කරුණිකා අපනයනය කිරීමේදී ගැටලු සහගතත්වයක් පැවතුණා. විශේෂයෙන්ම ආනයනික කරුණිකා දේශීය නිෂ්පාදන වශයෙන් ඉන්දියාවට අපනයනය කිරීම සම්බන්ධ ගැටලු ඇති වුණා. මෙම ගැටලු හේතුවෙන් දේශීය කරුණිකා නිෂ්පාදනයේ දැඩි අපහසුතාවයට පත් වුණා. මතුවී තිබුණු ගැටලු විසඳා කරුණිකා අපනයනයේ තිබූ අක්‍රමිතන් මැඩපවත්වා දේශීය නිෂ්පාදන කරුණිකා මෙට්‍රික් ටොන් 18,000ක් අපනයනය කළ හැකි බවට හඳුනාගත් අතර මගේ අමාත්‍යාංශය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමන්විත කමිටුවක් මගින් මෙම කටයුතු අධීක්ෂණය යටත්ව මෙම වන විට මෙට්‍රික් ටොන් 10,000ක් පමණ දේශීය කරුණිකා අපනයනයේ හැකියාව ලැබිලා තියෙනවා. මේකෙදී අපි විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ මේ සඳහා මැදිහත් වුණා. මොකද හේතුව දේශීය වශයෙන් කරුණිකා අපනයනයේ සමාගම් වලට ආනයනය කරපු කරුණිකා මිශ්‍ර කරලා ඒ කර්මාන්තේ කඩා වැටලා තිබේ. ඒ නිසා මම වෙළඳ අමාත්‍යරය වශයෙන් මාස 3ක් විතර මේ අපනයනය නවත්තලා ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් හදලා අද වෙදී ඉතාමත් සාර්ථකව කිසිම අපනයනකරුවෙකුට අසාධාරණයක් නොවෙන්න ඒ වැඩපිළිවෙළ හදලා අද වෙදී ඒ අපනයන කටයුතු සාර්ථක කරනවා. මේ තුළින් විශාල මුදලක් මේ රටට දේශීය දේශීය ගොවියට වගේම අපිට විදේශ විනිමය ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ධීවර කර්මාන්තයේ පරදායි විහෙල නැංගීමට අරමුණු කරමින් ඊට අවශ්‍ය පහසුකම් දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 500ක් මේ අයවැයෙන් කර තිබෙනවා. ඒ වගේම ලංකාවේ මිරිදිර ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා. මේ අනුව මත්ස්‍ය නිෂ්පාදන වර්ධනය වීමෙන් ආහාර සුරක්ෂිතතාවයේ මෙන්ම විශේෂයෙන්ම ජනතාවගේ පෝෂණ මට්ටමද ඉහළ දැමීමට කටයුතු කරනවා. මේකෙදිත් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ධීවර කර්මාන්තයේ ඉහළ නැංගීම තුළ පාරිභෝගිකයට ඒකේ වැඩි වාසියක් ලබා දෙන වැඩපිළිවෙළ යන්න ඕන. විශේෂයෙන්ම මස් මාළු විහිරි බිත්තර වැනි ද්‍රව්‍ය වල අපිට මිල අඩු කරගන්න හැකියාව තියෙනවා. මේ තුලින් මේ තුලට අපි ආයෝජනය කිරීම අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්දේ පාරිභෝගිකයට ඒ අහඬ අඩුවට ලබා දෙන්න පුළුවන් තත්යකට අපිට පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දේශීය නිපදවල ලබන භාණ්ඩ අවසාන පාරිභෝගිකයට ලැබෙන අතරතුර පවතින දාමේ විශාල වශයෙන් නාස්තියක් සිදු ලබා නිරීක්ෂණය වෙනවා. මෙයින් ඇතම් නාස්තිය නිෂ්පාදන ධාරිතාවෙන් 40%ක් පමණ වීම කනගාටුදායක තත්ත්වයක්. අවසානයේම නාස්තිය වටිනාකම ගෙවන ලැබෙන්නේ පාරිභෝග්‍ය විසින් බව වැඩි දිනෙක නොදන්නා කරුණයි. එබැවින් බහන්ඩුල සිල්වල මිල කෙරෙහි මෙම අසාමාන්‍ය නාස්තිය ද එකතු වී තිබෙනවා. ඒ වගේම ඒකෙදී අපි විශේෂයෙන්ම අපි අවුරුදු 15ක් 20ක් ගැන කතා කරනවා. විශේෂයෙන්ම මේ පසුවස්සෙන් පස්සේ නාස්ති වෙන ප්‍රමාණය 40%ක් වගේ නෝ එළවලු පළතුරු වල. එතකොට මේක කතා කරුවට අපිට විසඳුමක් ලැබ ඇදිලා නැහැ. ඊට අමතරව සත්තුන්ගෙන වෙන හානියක් මේකට ඇතුල් වෙනවා. එතකොට මේ තුල 40%ක් මේකෙන් නාස්තිනොත් මේකේ මුදල ගෙවන්නේ ආය අවසානයේ පාරිභෝගිකයන්. ඒ නිසා අපි විශේෂයෙන්ම කාර්ක සභා අවස්ථාවේදී අපි සාකච්ඡා කර මේ ප්‍රදේශවල ඉන්න මන්ත්‍රීවරුන්ගේ යෝජනා අරගෙන මේ අමාත්‍යංශ ගන්නම එකතු වෙලා මේ සම්බන්ධව අපි වාර්තාවක් හදලා ඊළඟ කාර්ක සභාවට යොමු කරලා ඒ සඳහා කටයුතු කරන්න අපි කටයුතු වැඩසටහන අද වෙද්දී හදාගෙන යනවා. ඒ වගේම නිපදවල ලබන නිෂ්පාදන සුරක්ෂිත කිරීමද මිල පාන්නේ තවත් අංගයක් වෙනවා. විශේෂයෙන්ම එළවලු සහ පළතුරු ප්‍රවාහන ජාතියේ නාස්තිය ඉහළන ප්‍රවාහන වියදම සමග මේ ආකාරයේ පැවතීම භාණ්ඩවල පිරිවැය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වෙනවා. මේ නිසා සම්බන්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ සමුපකාර අංශයේ සම්බන්ධ කරගෙන විශේෂයෙන් කුෂි නිෂ්පාදන නාස්තිය අවම කිරීම වැඩපිළිවෙළ සකස් කිරීම වගේ අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා තිරසාර විසඳුමක් ලබා ගැනීමට අමාත්‍යංශයෙන් කටයුතු කරනවා. ඒ වගේම දේශීය නිපදවල ලබන වී අස්වල් නෙළන අවස්ථාවේදී ගොවියාට සාධාරණ මිලක් නොලැබීමෙන් නිරීක්ෂණ වන අතර සුළු හා මධ්‍යපන වී නිෂ්පාදනය කරන වී මෝල් හිමියන්ට වී නිෂ්පාදනය නොවන කාලය තුළදී අවශ්‍ය වී තොග ලබාගෙන නොහැකි වීම තුළින් තම වී මෝල් ක්‍රියාකාරීත්වය පාත්‍රය නොහැකි වෙනවා. මේ තත්ත්වය සමනය කිරීම සඳහා අමාත්‍යංශයේ විසින් බැංකුවක් පැඩි බැංක් ස්ථාපනය කිරීම සඳහා විශේෂ අවධානය යොමු වී තියෙනවා. වෙළඳපොළ වෙත වී නිකුත් වෙන අවස්ථාවේදී සැලකිය යුතු වී ප්‍රමාණයක වී තැන්පතුවක් වශයෙන් ලබාගෙන වී නිෂ්පාදනය නොවන කාලවකවානවලදී සුළු හා මධ්‍ය ප්‍රමාණයේ වී මෝල් හිමියන්ට මේ වී තොග ලබා දීමට කටයුතු කළ යුතු වෙනවා. මේ සඳහා දැනටමත් වී විලිදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් ඔඩපන ණය ලබා දෙනවා. මෙම ණය පහසුකම් විශේෂයෙන් මහ පරිමාණ වී මෝල් හිමියන් විසින් ලබා ගන්න අතර සුළු හා මධ්‍ය ප්‍රමාණයේ වී මෝල් හිමියන්ට වී තොග නොලැබීමෙන් සහල් සඳහා වෙළඳපොළේ ඒකාධිකාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ තුලින් පාරිභෝගිකයන්ට දැරිය නොහැකි මිල ගණන යටතේ සහල් මිල දී ගැනීමේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ යෝජනා පිළිබඳ රාජ්‍ය බැංකු සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති අතර මේ පිළිබඳ ගරු මන්ත්‍රීවරුන්ද අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපේ රටේ තියෙන වී මෝල් වලින් 6000ක් පමණ වැඩ කරන්නේ අවුරුද්දට මාස 3-3 කන්න දෙකට මාස 6ක්. ඒතකොට මාස 6ක් වහලා තියෙනවා. හේතුව එයාට අවශ්‍ය කරන වී ප්‍රමාණය ලබා ගන්න එයාට හැකියාවක් නැහැ. මොකද මහ පරිමාණයේ මෝල් හිමියෝ ළඟ විතරයි අර ගබඩා කරලා තියාගන්න වී ටික තියෙන්නේ. ඒ නිසා අපි ඒකෙදි බලාපොරොත්තු වෙනවා මේ මෝල් ටික සුළු හා මධ්‍ය පරිමාණ මෝල් ටික දුවා ගන්න අවශ්‍ය කරන වී ටික රාජ්‍යයේ මැදිහත් වීමෙන් මේ අතිකරන පැඩි බැංකේ එහෙම නැත්නම් වී බැංකුව හරහා ඒ ඇයට ඒ මිල යටතේ ඒ අවුරුද්ද පුරා ලබා දෙන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ වගේම මීට අමතරව පවත්වන නෛතික විවිධාන තවදුරටත් ශක්තිමත් කිරීම පුළුකිලිමතුලින් පාරිභෝගිකය සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ අරමුණින් 2003 අංක 9 දන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුව කටයුතු වීම සිදුවෙමින් පවතිනවා. එසේ වුවද මේ පනත වෙනුවට පාරිභෝගික ආරක්ෂණ පිළිබඳ වැඩි විවිධාන සලස්වමින් නව පනතක් හඳුන්වා දීමටද අවධානය යොමු වී තියෙනවා. නව පනතක් හඳුන්වා දීමේදී මහජන ජනතාවගේ අදහස් හා යෝජනා ලිඛිතව ලබා ගැනීමේ අරමුණින් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම දැන්ටමත් පළ කර තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග පවත්වා ගනිමින් වෙළඳපොළේ මිල ස්ථාවර කිරීමේ හස්තයක් ලෙස කටයුතු කරන ලංකා සත්‍වස මා එහි සභාපති ධුරයෙන් ඉවත් වීමත් සමග අඛණ්ඩව වසර 9ක් අලාභ වෙමින් තිබුණා. එසේ වුවද මේ වින විට රුපියල් මිලියන 50ක දළ ලාභයක් උපයා ගැනීමට ලංකස්ව සමාගම සමත් වී තිබෙනවා. එම දළ ලාභය උපයාගෙන ලැබී රාජ්‍ය බැංකු මගින් මහ බාන්නගෙන අපකර මුද මත ලබා දෙන මූල්‍ය පහසුකම් සඳහා රුපියල් මිලියන 178ක පොලී මුදලක් ලබා දීමෙන් අනතුරු බවද මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. මම ගරු සභාපතිතුමනි, මම මෙම ආයතනයේ අවුරුදු 10ක් සභාපතිවරු දරුවා. මගේ අවුරුදු 10න් පස්සේ ඒ තිබ්බ අවුරුදු 9ෙම මේක බිලියන 20කට ප්‍රමාණයක මුදලක් මේ ආයතනයේ පාඩු ලැබුවා. ඒ වගේම මම අමාත්‍යවරයා වශයෙන් පත් වුණාට පස්සේ ඒ සභාපතිවරුත් අධ්‍යක්ෂ මණ්ඩලයත් සමග සාකච්ඡා කරලා පළවෙනි අවුරුද්දම මේක ලාභ ලබන ආයතනයක් බවට පත්කරන අපිට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ වෙනකොටත් ඒ ආයතනයේ විශාල වශයෙන් ණය ආරම් තිබ්බා. ඒ ණයවල අපි 107.8 තිබ්බ පොලිය 130 බවට පත්ව තිබ්බ තුල මිලියන 1000 බිලියනයකට ආසන්න බැංකු පොලියකුත් ගෙවල තමයි අපි මේ ලාභය අපි ලබා ගන්න කටයුතු කරේ. ඒ නිසා ඒක විශේෂයෙන් මම අපි කියන්න ඕන, ඒ අවුරුදු 2015 සහ 2022 වෙනකන් ඒ බිලියන 20කට ආසන්න පාඩුවක් ඒ ආයතනය විසින් මේ රටේ මුදල් නැති කරලා තිබ්බා. ඒ වගේම ලංකාස සමාගම මෙම වසර තුළ ක්‍රියාත්මක කළද ව්‍යාපාර සැලසුම් ක්‍රියාවට නංගමින් ඔක්තෝබර් මාසයේ දක්වා සුද්ධ ලාභය රුපියල් මිලියන 11.6ක් ඉපයීමට සමත් වී තියෙනවා. ඒ අනුව මෙම වර්ෂයේ මේවනතෙක් ලබාගෙන නැති සමස්ත මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 1.1ක් වන අතර ඒ ව්‍යාපාරයේ මූල වර්ධනයේ ප්‍රතිශතය 132%ක් බවට සඳහන් කරන්න කැමැති. ඒ වගේම 2021 වර්ෂයේ වන විට පෙර වර්ෂ 6ක පමණ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඇතුළත් වාර්ෂික වාර්තා විගණනාධිපති වෙත යොමු කර නොතිබෙන ඉදිරිපත් කරන්න තිබෙන්නේ නැහැ. ඒ වන විට එම ගිණුම් වාර්තා සහ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ පෞගිය අවුරුදු 6 තුළම ඒ වාර්ෂික ඔඩිට් රිපෝට් සේවලා තිබෙන්නේ. අපි ඒ සියලු අවුරුදු 6 මේවා මේ වෙනකොට අපි ඉදිරිපත් කළා, අවසන් කරලා තිනවා, පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිනවා. දැනට දිවයින පුරා අලෙවිසල් 445ක් ක්‍රියාත්මක කරන අතර දිස්ත්‍රික් 25 තුනම වැඩිම ව්‍යාප්තියක් සහිත
එකම
ජාලය ලෙස ලංකාස සමාගම ක්‍රියාත්මක වෙනවා. දේශීය වෙළඳපොලේ පාරිභෝගික භාණ්ඩ විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමකින් තොරව පවත්වා යාමට අඛණ්ඩව දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සුපිලි වෙළඳසල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැසිවිදි ලංකාස සමාගම විසින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා දීමට සමත් වී තියෙනවා. එළබෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සාහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400ක ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකාස සමාගම විසින් කටයුතු කර තිබෙනවා. පවතින ආර්ථික අභියෝගතා හමුවේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති වල අවනත වෙමින් පාඩු ලබන රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන ව්‍යවස්ථා මණ්ඩල හා සංස්ථා ප්‍රතිවගත කිරීම යටතේ මෙම අමාත්‍යංශයේ ක්‍රියාත්මක වූ සමූපකාර තොගවෙල සංස්ථා ප්‍රතිවගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි සියලු සේවකයන් විශ්වාසම ගන්නවා තියෙනවා. එසේම අද ආහාර සුරක්ෂතාව පිළිබඳ මුළු රටම කතාබහ ලක් වෙනවා. ඒ විශේෂයෙන්ම රට තුල ආහාර සුරක්ෂතාව තහවුරු කිරීම පිළිබඳ අපේ රජයේ දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ආදායම් ඉහළ නැංගීම සහ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මාගේ අමාත්‍යංශයේ අධීක්ෂණ යටතේ කාන්තා ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම ව්‍යාප්තිය මේ වෙනුවට සාර්ථක ක්‍රියාත්මක වෙනවා. යෝග්‍ය ප්‍රතිලාභීන් ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ මත හඳුවාගෙන නව සුවන් රැකිය ආරම්භ කිරීමට යෝග්‍යතා සපුරා තියෙන කාන්තා ව්‍යවසායකයන්ට අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකා රජයේ වාණිජ විද නීතිකන් සංස්ථාවෙන් ලබා දීමට කටයුතු කරනු ලැබුවා. මේ වෙනුවට ශ්‍රී ලංකා රජයේ විවිධ නීතිකන් සංස්ථාව හරහා රුපියල් මිලියන 89ක් පමණ වටිනාකම මෙතු සුවන් රැකිය සඳහා බහන්ඩ උපකරණ කාන්තා ව්‍යවසායකට ලබා දී තිබෙනවා. මේ තුලින් ගාමි ආර්ථිකයේ සවිබල ගැනීම අපේක්ෂා කරන අතර විශේෂයෙන්ම කාන්තාව හා ගෘහ ආර්ථික ශක්තිමත් කිරීම දාරිතාව මට්ටම පහළ දැමීම ආහාර සුරක්ෂතාවය තහවුරු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාප්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීලා තියෙනවා. මීට අමතරව සමපකාර ව්‍යාපාරයේ රේකී අමු සමපකාර සමිතිය ශක්තිමත් කරමින් දේශීය ආර්ථික ධනාත්මක දායකත්වය ලබා දීම.
Honorable Minister, please wind up.
Only one minute. විශේෂයෙන්ම රටේ පෝෂණ මට්ටම ඉහළ දැමීමට අරමුණු අරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරනවා. මේ අනුව සීමාශ්‍රය සමස්ත ලංකා ව්‍යවසායික සමපකාර සංගමය හරහා මෙම වැඩසටහන් ජාතික සමපකාර මණ්ඩලයේ සහාය ඇතිව දිවෙන පුරා ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මෙම ව්‍යාප්තිය තුළින් සත්ව නිෂ්පාදන ඉහළ දමා කිරිහා බිත්තර නිෂ්පාදනය මගින් ගෘහ ආර්ථික ආධමක ශක්තිමත් කිරීමෙන් ජීවන වියදම කළමනාකරණය සඳහා දායකත්වය ලබා දීමට කටයුතු කරනවා. මෙම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ මෙම වසරේදී එහි ප්‍රමුඛ ක්‍රියාකාරී තුරුන් පේටන් සහ අයදුම්පත් කාර්මික සැලසුම්
සභාව. Honorable Minister, please wind up.
Honorable Lansa, then I have 10 minutes, then I will take this.
කාර්මික සැලසුම් සඳහා අයදුම්පත් වෙළඳ සලකුණු සහ අයදුම්පත් සම්බන්ධ කටයුතු කර 100% මූල්‍ය ප්‍රගතියක් සහිත රුපියල් මිලියන 84.2 ආදායමක් උපයාගෙන තියෙනවා. දේශීය වෙළඳ ලකුණු ජාත්‍යන්තර ලියාපදිංචි කිරීමේ පහසුකම් සපයනු ලබන ලෝක බුද්ධිමය දේපළ සංධානය වයිපෝ මගින් පරිපාලනය කරනු ලබන මැඩ්‍රිඩ් සංවිධාන පත්‍රය වෙත ප්‍රවේශීම සඳහා බුද්ධිමය දේපළ පනතට අවශ්‍ය සංශෝධන කටයුතු සිදු කරමින් පවතිනවා. මෙම වසර අවසන් වීමට පෙර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ විපක්ෂයේ මේ විවාදය ආරම්භ කරමින් කතා කරපු අපේ බුද්ධික පතිරණ මැතිතුමා ඒ සම්බන්ධ අවධානය යොමු කරා. මේ සම්බන්ධව කටයුතු කරන්න නිසා ඒ සම්බන්ධව තමයි අපි මේ ප්‍රකාශ කරේ. මේ වෙද්දී ඒ පාර්ලිමේන්තුවට ඒක අපි යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික ගායක ගායක සංගම් විසින් සිදු කර ඇති ඉල්ලීම් පරිදි ගීතක හිමිකම් පද රචකයා සහ තනු නිර්මාණය කළුණ සුරක්ෂිත ආකාරයේ කර්තෘභාග අයිතිය සහ ගායක ගායක සම්බන්ධ අයිතිකම් ආරක්ෂා කිරීම සඳහා රෙගුලාස් සකස් කිරීමට අදාළ පත්කල කමුණු නිර්දේශය අනුව මෙම වසර තුළදී කටයුතු කරනු ලබනවා. ඒ වගේම ගීතවල ප්‍රකාශ නායිතිය ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමටද එම කමිටු විදිහින් නිර්දේශ කර තිබෙනවා. මේ අනුව සාමූහික සංගම් වෙත ගුවන් විදුලි හා රූපවාහිනිය ඔස්සේ විකාශන ගීත සඳහා දැන්ට ගෙවන ලබන මුදල් ඉහළ නැංවීමට රෙගුලාස් සංශෝධනය කිරීමටත් කඩිනමින් කටයුතු කරනවා. ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ මගින් ලබා දෙනු ලබන සේවා ප්‍රදානයක් ලෙස ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලිපිගොනු ඩිජිටල්කරණයේ ව්‍යාප්තියක් ඉදිරි කාලෙදී ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිමාත්මීය සහාය ලබා දීමට අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබෙනවා. වගේම බුද්ධිමය දේපළ හා එහි භාවිතය පිළිබඳ මහජනතාව හා අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම සඳහා බුද්ධිමය දේපළ කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ගුවන් විදුලි වැඩසටහන් හා භෞතික මාර්ගස්ථ දැනුවත් කිරීම වැඩසටහන් පැවැත්වීමටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකර ගැනීමේ මාර්ගස්ථ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමත් මේ වර්ෂය තුළ හැකි වී තිබෙනවා. ජාතික සමුපකාර ව්‍යාපාරය හා සම්බන්ධ රේකී ආයතන ප්‍රතිව්‍යවහාර ගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබී තියෙනවා. ඒ අනුව ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ බලතල ක්‍රියාත්මක කිරීම හා ආයතනයේ කාර්යභාරයන් වඩා කාර්යක්ෂම කිරීම සඳහා එම අමාත්‍යාංශයේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැගිල්ල ස්ථානය කිරීම කටයුතු කරනවා. සමුපකාර ව්‍යාපාරයේ ප්‍රතිව්‍යවහාර ගත කිරීමේ මූලික අරමුණ හා රාජ්‍යාංශ සීමිත මැදිහත් වීමකින් සමුපකාර ව්‍යාපාරයේ ස්වයං පාලන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක අවස්ථාව ලබා දීමයි. 2021-22 අධ්‍යාපන වර්ෂය සඳහා 18,500 ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කරමින් තියෙනවා. ඒ සඳහා මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා රුපියල් මිලියන 566ක මහා භාණ්ඩාගාරය වැය කරලා තියෙනවා. මහා භාණ්ඩාගාර වැය බාර අවම කරමින් ලලිත් ඇදුරත්මලී මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකර අරමුදේ අරමුදල් තර කර ගැනීම අරමුණින් මහපොළ අධ්‍යාපන හා විරුද්ධ ප්‍රදර්ශනයේ එළඹෙන උත්සව සමයේ සමගාමීව මේ මාස 13 වෙනිදා සිට 17 දක්වා පැවැත්වීමට කටයුතු සිදු කරමින් තියෙනවා. ඒ තුලින් දැයේ දූදරුවන්ගේ අධ්‍යාපන සවියක් ලබා දෙන මහපොළ ශිෂ්‍යත් අරමුදල් තර කර ගැනීමට අමතරව ස්වයං රැකියාවල නිරත වන සිය නිෂ්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා ලබා දීමට අවස්ථාව උදා වී තියෙනවා. අමාත්‍යාංශයේ විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට අමතරව ගොඩනැගිලි ද්‍රව්‍ය විශේෂයෙන්ම ටයිල් සිමෙන්ති යකඩ තීන්ත සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධයෙන් එම භාණ්ඩවල මිල හා පවත්නා මිල සාධාරණ මිල යටතේද යන
යන්න විශ්ලේෂණය කිරීම සඳහා ඒ නිෂ්පාදන පිළිවෙල අධ්‍යයනය කිරීමටද සිදු කරමින් සිදුවලා තියෙනවා. ඒ වගේම වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම සහ එම සහතික ලබා ගැනීමට අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකට පමණක් සීමා කර තියෙනවා. 2008 වර්ෂයේ සිට ආරම්භ කර ඇති ආරම්භ කළ 2013 වර්ෂයේ වෙනට වායු විමෝචන මධ්‍යස්ථාන දිවෙනපුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙන අතර මෙමගින් පාරිභෝගිකයන් ලැබුණු පැමිණිලි සැලකිල්ලගෙන සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පුරුදු කිරීමටත් වෙනත් සුසු සමාගම් වලට දෙම අවස්ථා ලබා දීම සුසු බවටත් ලංකා ගමනාගමන මණ්ඩලයේ වැනි රාජ්‍ය ආයතන වලද වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට සුසු බවත් යෝජනා කරමින් මා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු මේකෙදී අපි විශේෂයෙන් බලනවා දුම් පරීක්ෂා කිරීම සඳහා පාවිච්චි කරන ඒ ආයතන දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි තියෙනවා. අපි ඒ සම්බන්ධව ඇත්තටම රජයේ බලාපොරොත්තු මේ රටේ පරිසරය ආරක්ෂා කරන්නත් රජයට ආදායමක් ලබා ගන්නත්. හැබැයි මේ වෙනකොට ඒ සමාගම් දෙක විසින් ලබා දෙන සේවාව නිසා ඒ කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. රජයට විශාල මහා පරිමාණයේ පාඩුවක් වෙනවා. ඒ අයට ලබා දෙන මුදල 10%යි රජයට ලැබෙන්නේ 90%ක් එම සමාගම් ලබා ගන්නවා. ඒ වගේම ඒ පරීක්ෂණ කරන ඒ යන්ත්‍රවල කිසිම සත්‍යභාවයක් තොරව ලබා දෙන අවස්ථා විශාල වශයෙන් තියෙන නිසා අපි මම විශේෂයෙන්ම මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට අනුමත ඉල්ලීමක් කරලා මේ සම්බන්ධව විශාල වශයෙන් තියෙන පැමිණිල්ලට විසඳුමක් ලබා දෙන වැඩපිළිවෙළක් ගැන මම අවධානය යොමු කළා. ඒ නිසා අපි ඉදිරියේදී මේක නැවතත් ටෙන්ඩර් කරලා ඒ සම්බන්ධව වෙනත් ආයතනවලටත් මේ අවස්ථා ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ මේ අවස්ථාව කරගන්නවා. අපිට බුද්ධික පතිරණ මැතිතුමා ඉල්ලීමක් කරා වාණිජ දෙපාර්තමේන්තුව ගැන නැවත හිතා බලන්න කියලා. ඒ වගේම අපි කවුරුත් දන්නවා අපි මේ ආර්ථික කඩාවැටීම තුළ මේ ආර්ථිකය නැවත හදාගන්න ඒ වගේම ඉදිරි අනාගතයට වැඩපිළිවෙළක් ඇඳීම තුළ විශාල වශයෙන් අපි තීන්දුව తీරන ගත්තා. අපි කවුරුත් දන්නවා ගරු සභාපතිතුමනි අපිට මේ තත්ත්වයට එන්න උනේ මොන මොන හේතු නිසාද කියන එක අපි සියලු දෙනා අතින් කරපු වැරදි නිසා. ඒ වගේම අපේ රටේ අපනයනය සම්බන්ධව අපිට ඉලක්ක වලට ලබා ගන්න බැරුව ගියා. අපිට අපේ විදේශයෙන්ම තානාපති සේවාවලට අපි යොදවපු ඒ නිලධාරීන්ගේ අපිට තිබ්බ සම්පූර්ණ දායකත්වය අපිට ලබා ගන්න බැරුව ගියා. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි අපේ රටේ ආර්ථිකයට මේ සියලු බලපෑම එල්ල වෙනවා. ඒ වගේම වාණිජ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම කරගෙන ගිය වැඩපිළිවෙල යම් අඩුපාඩු තිබ්බ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා යෝජනා කරේ දීපාර්ශ්වයේ ගිමිසුන් වැනි සියලු දේ ජනාධිපති කාර්යාලය හරහා තියෙන ආයතනකින් කරන්නත් ඒ වගේම දැනට වාණිජ මණ්ඩලයේ ඉන්න සියලුම නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්ක සම්බන්ධ කරලා ඒ සේවාවට එකතු වෙලා ඒ සම්බන්ධව කටයුතු කරන්නත් විශේෂයෙන්ම වෙළඳ අමාත්‍යාංශයට සම්බන්ධ තියෙන ඒ සම්බන්ධ තියෙන කටයුතු ඒක වෙළඳ අමාත්‍යාංශයේ යටතේ තියෙන කොටසකින් ඒක පවත්වාගෙන යන්නත් ඒ සම්බන්ධව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි මේකෙදී වැඩිම බලලා තියෙන්නේ පුළුවන් තරම් කාර්යක්ෂමතාවය වැඩි කරගන්න මේ දෙපාර්තමේන්තුවේ කොයි විදිහටද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන වැඩපිළිවෙල තමයි අපි මේකෙදී කල්පනා කරලා තියෙනවා. ඒ වගේම තමයි සමුපකාර ව්‍යාපාරයේ අපි මධ්‍යම ආණ්ඩුව තුළ සමුපකාර ව්‍යාපාරය තියෙන කරන්න තියෙන හැකියාව ඉතාමත් අඩුයි. පළාත් සභා විෂයක් තුළ ඒ අයට විශාල වශයෙන් ඒකේ වැඩ කටයුතු පළාත් සභාව සඳහා කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ඒ අයට සහයෝගය ලබා දෙන සමං සමූපකාර ව්‍යාපාරයේ ස්වයං පාලනයකට යන්න අපි පුළුවන් තරම් සහයෝගය ලබා දෙන්න මේ හරහාපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි පහුගිය කාලය තුළ අපි විශේෂයෙන්ම සන්තෝෂ වෙන්න ඕන අපි මේ රටේ ආර්ථිකයේ කඩාවැටීම තුළ මේ රටේ ජනතාවට තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආහාර ප්‍රශ්නය. ඒ වගේම තාප අපිට විදුලි බලය වගේම අපිට පෙට්‍රල් ඩීසල් වගේම ඊළඟට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ආහාර ප්‍රශ්නේ. ඒ සඳහා අපිට දීර්ඝ කාලීන වැඩපිළිවෙළකට යන්න අපිට අවශ්‍ය කරන මූලික කටයුතු අපි මේ වෙනකොට ආරම්භ කළා. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගන්න ඕන සියලුම පියවර අපි මේ වෙනකොට අවන්ති වෙනවා. විශේෂයෙන්ම වී නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය ලබා දීලා ඒ හොඳ අස්වැන්න දෙකක් අපිට ලබා ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම ධාන්‍ය වර්ගවලට අවශ්‍ය කරන ඒ වගේම තේසා අනෙකුත් සියලු දේවලට අවශ්‍ය කරන පහසුකම් ඒ වගේම කුෂි නිෂ්පාදනයට අවශ්‍ය කරන තෙල් ඒ පොහොර ටික අවශ්‍ය කරන ප්‍රමාණය අපිට ලබා දෙන්න හැකියාව ලැබුණා. මේ තුරදී අපි බලාපොරොත්තු වෙන ඇත්තටම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශාල තිබ්බ අපිට තිබ බරක් අද වෙද්දී අපෙන් අයින් වෙමින් පවතිනවා. ඒ නිසා මම හිතන්නේ ඒ වගේම තමයි අපි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගැන අපි විශේෂයෙන්ම කතා කරා. ඒ අය ශක්තිමත් කිරීම තුළ මේ රටේ දේශීය නිෂ්පාදනය කරන භාණ්ඩවලටත් ඒ වගේම අපනයනය කරන භාණ්ඩවලටත් මේ අයගේ විශාල සහයෝගයක් ලබා ගන්න පුළුවන්. මොකද අපේ රටේ ඉන්න
ව්‍යාපාරිකයන්
65%ක් නිෂ්පාදනයකට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරක. ඒ නිසා අපි මේ අයවැයෙන් ලබා දීලා තියෙන මේ බිලියන 50ක මුදල මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරක පාවිච්චි කරොත් හොඳ ප්‍රතිඵල ලබා මේකේ වාසිය රටට එන නිසා අනිවාර්යයෙන්ම අපිට 2024 අවුරුද්ද ඉතාමත් සුබ අවුරුද්දක් වෙනවා කියන එක අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන්. මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
Thank you honorable minister Rishad, honorable member Rishad.
ඔබතුමා සතොස ආරම්භ කරලා 275ක් වගේ හදලා මට බාර දුන්න මම ආවට පසුව 400කට වැඩිය හදලා බාර දුන්නා. ඒකෙන් නැගෙනහිර පළාතේ විතරක් ඔබතුමාගේ කාලේ නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පසුව පර්පස්ලි නැගෙනහිර පළාතවල තිබුණ සතොස වහලා දාලා තියෙනවා. වහලා එහි වැඩ කරපු කෝලියෝ ගෙනල්ලා සේවකයෝ ගෙනල්ලා වෙන පළාතවල දාලා 35000 පඩියට යාලට ජීවිතෙන්ටත් බෑ. අනිතක මේ පළාතේ මිනිසුට ඒ විදිහට සලකන්නේ ඒ මුස්ලිම් නිසාද එහෙම නැත්නම් දෙමළ නිසාද එහෙම කරේ කියලා මන් දන්නේ නැහැ. ඔබතුමා හරි ආපෝ ඒවා අරින්ද බැරිද?
Honorable Minister.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම ඔබතුමා ඒ කියපු දේ මම දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි අද වෙද්දි මේක පාඩු ලබන්න නැතුව ලාභයක් තියෙන ආයතන බවට පත් කළා මිගිය අවුරුද්ද. මම විශේෂයෙන් මේ ඉලක්කම් එක්ක ඔබතුමා හිටියේ නැහැ, මම සඳහන් කරා. හැබැයි ඔබතුමාගේ යෝජනාව ඉතාමත් සාධාරණ යෝජනාවක්. අපි පුළුවන් විදිහට අපේ පාඩුව අවම කරගන්න ඒක බලාගෙන අපි අනිවාර්යයෙන්ම ඔබතුමාගේ ප්‍රදේශවල තියෙන සත්සවල ටික අරින්න කටයුතු කරන්නම්. හැබැයි අපිට කාලයක් දෙන්න, මාස 2-3 මාස 6ක් වෙන්න පුළුවන්. පුළුවන් තරම් ඉක්මනින් අරින්න කටයුතු කරන්න.
Thank you honorable Vijayadeherat, you have 14 minutes.
Garu sabhapatumani,
honorable state minister Vialendran,
gaurava paralamandra uripinar Rishad Badin avargal kattadukamaye unmayile கிழக்கு மாநிலத்திலே கௌரவ அமைச்சர் நளின் பாண்ட அவர்கள் கூறியது போல சில பொருத்தமில்லாத இடங்களிலே சில சதோச நிலையங்கள் திறக்கப்பட்டதால் அவை நஷ்டத்திலே போய் மூடப்பட்டன. சில அரசியல் காரணங்களும் இருக்கலாம். எது எவ்வாறா இருந்தாலும் தற்போது கௌரவ அமைச்சர் அவருடைய வழிகாட்டலிலே கிழக்கு மாநிலத்திலே நாங்கள் இந்த அமைச்சை பொறுப்படுத்த காலத்தில் சதோச கிழக்கு மாநிலத்தில் அம்பாறை திருவோணமலை மட்டக்களப்பிலே மட்டக்களப்பிலும் அம்பாறையிலும் உள்ள இரண்டு நிறுவனங்களை ரெண்டு விற்பனை நிலையங்கள் தர அனைத்துமே நஷ்டத்தில் தான் சென்றது. தற்பொழுது நாங்கள் அதற்கான ஒரு விசேட செயல் திட்டத்தை கௌரவ அமைச்சர் அவர்களின் தலைமையிலே சேர்மன் அவர்கள் நாங்கள் இணைந்து ஒரு 6 மாத செயல் திட்டத்திலே இப்பொழுது கிழக்கு மாநிலத்தில் இருக்கிற சகல சதோச விற்பனை நிலையங்களும் லாபத்தில் இயங்குகிறது. அதோடு புதிய இடங்களை நாங்கள் அடையாளப்படுத்தியிருக்கிறோம். மட்டக்களப்பு, அம்பாறை, திருவண்ணாமலையிலே மிக விரைவாக அமைச்சருடைய அனுமதியோடு அந்த புதிய இடங்களை திறக்கும் பொழுது கொழும்பிலே உள்ளவர்களை தமிழ் முஸ்லீம் சிங்களவராக இருந்தாலும் அவர்களை அந்தந்த பகுதிக்கு இடம் மாற்றுவதற்கான நடவடிக்கைகளை முன்னெடுத்திருக்கிறோம் என்பதை உங்களுக்கு அறிவித்திருக்கிறேன். நன்றி.
Thank you honorable Vijayadeherat, you have 14 minutes.
கரு சபாபத்துமணி, අද සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන් තමයි විශාල පීඩාවට ලක් වෙලා තියෙන්නේ. එක පැත්තකින් විදුලි බිල වැඩි කිරීම, අනිත් පැත්තෙන් මේ අසීමිත බදු වැඩි කිරීම, වැඩ් බද්ද, ඒ වගේම භාණ්ඩ හා සේවා මත පනවන විවිධ බදු, ඒවත් එක්ක නිෂ්පාදනය කරගන්න බැහැ, නිෂ්පාදනය කරගන්න දේවල් විකුණ ගන්න බැහැ. ඒත් අපි දන්නවා විකුණන්න බැරි වුණාම අනිවාර්යෙන් නිෂ්පාදනය අඩු වෙනවා. එනිසා මේ අධික විදුලි බිල සහ පිරිවැය මිල වැඩිවීම අපේ රටේ සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට තදින්ම දැනලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්නේ නැතුව අපේ රටේ කර්මාන්ත ගොඩනගනවා කියනවා නම් ඒක බොරුවක්, ඒක මිත්‍යාවක්. අනිවාර්යයෙන්ම පිරිවැය අඩු කිරීමකට යා යුතු වෙනවා. එතකොට තමයි නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් වෙන්නේ. නිෂ්පාදනය වැඩි කරාම අපේ GDP එක, දළදේශ නිෂ්පාදිතය වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. ඉතින් ඒකට යටත්ව තමයි අපිට අද අපේ රටේ කර්මාන්ත ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ඇත්තරම ගත්තොත් අපේ ආර්ථික වර්ධන වේගයේ පහුගිය වසරේ මේ වසරේ ඍණ අගයක් ගන්නකොට ඒකේ වැඩියෙන්ම කඩාවැටීම තක් වෙලා තියෙන්නේ අපේ රටේ කර්මාන්ත. ඉදිකිරීම් කර්මාන්තය ගත්තොත් අද මුළුමනින්ම කඩාවැටිච්ච තත්ත්වයක් තියෙන්නේ. ඒ ඉදිකිරීම් කර්මාන්තේ කඩාවැටීමත් එක්ක මේසන් බාසුන්නයාගේ අත්වැඩ දෙන්නගේ බුලත් පිට විකුණන්නගේ ඉඳලා ඉංජිනේරු මහත්මයාගේ ආකිටෙක්චර්ගේ QS නිලධාරියාගේ රැකියා නැති වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සර් මේ කඩාවැටීම පොදුවේ මුළු මහත් නිෂ්පාදනයේ කඩාවැටීමට බලපාලා තියෙනවා. ඉතින් එතනදී අපේ රට විශාල විදේශ විනිමයක් උපයන්න පුළුවන් අපේ මේ ඛනිජ සම්පත් වලින්. ඛනිජ සම්පත් වලින් ප්‍රධානම එකක් තමයි මැණික් කර්මාන්තය. රත්නපුරේ අපේ තියෙන මැණික් ටික හරියට අපි හරලා විදේශ වෙළඳපොළට යන ක්‍රමවේදයක් හද සකස් කරොත් ඇත්තටම මේ අපි රටක් විදිහට ණය වෙලා තියෙන ණය ටික ගෙවා ගන්න පුළුවන්. නමුත් අවාසනාවක තත්වය අපි දැනට හරන මැණික් ටිකත් ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කරගන්න නිවැරදි ක්‍රමවේදයන් සකස් වෙලා නැහැ. ඒ වගේම සකස් වෙච්ච ක්‍රමවේදය ඇතුළෙත් ඒ ඩොලර් ටික අපව ලංකාවට එන්නේ නැහැ. අපි අපනයනය කරද්දී ඒ පරීක්ෂාවට ලක් කිරීමක් කරනවා. තත්ත්ව සහතික සහතිකයක් ලබා ගන්න ඕනි. නමුත් මෙච්චර මැණික් කර්මාන්තේ දිනු කරන්න පුළුවන්කම තියෙද්දී මැණික් වලින් රටේ විදේශ විනිමය ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කම තියෙද්දී තවමත් අපේ රටේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙච්ච ලැබොරටරි එකක් එහෙම නැත්නම් පරීක්ෂණාගාරයක් අපිට නැහැ. දැනට මැණික් සංස්ථාව සතුව තියෙන ඒ ලැබ් එක ජාත්‍යන්තරව ඒකෙන් දෙන සහතික පිළිගන්නෙත් නැහැ. ඒ දෙන සහතිකවල නිර්වද්‍යතාවය පිළිබඳ බොහෝ අවස්ථාවලදී ගැටලු වෙනවා. පුද්ගලික අංශයේ තමයි දැනට ඔය MPC ලැබ් කීපයක් තියෙන්නේ. නමුත් ජාත්‍යන්තර ඒවා පිළිගන්නේ නැහැ. එනිසා යම් විදේශ ඉල්ලුමක් ආවම අපේ මැණික් ව්‍යාපාරිකයන්ට ඒවා තායිලන්තයට යවලා තායිලන්තේ ලැබ් එකේ සහතිකය ආරම්භ තමයි වෙළඳපොළට යවන්න වෙලා තියෙන්නේ. ඉතින් මෙච්චර අපි කර්මාන්ත දිනු කරන්න කතා කරත් අවුරුදු ගාණක් තිස්සේ ඉතිහාසයේ ඉඳලා අපේ මැණික් කර්මාන්තය ගැන කතා කරත් අපි තවමත් අසමත් වෙලා තියෙනවා. නවීන තාක්ෂණයේ සහිත දියුණු ලැබොරටරි එකක් මේ මැණික් කර්මාන්තයට රජයේ සතුව පවත්වගෙන යනවා. ඉතින් තායිලන්තේට මැණික් නැහැ. හැබැයි තායිලන්තේ ලෝකයේ ජාත්‍යන්තර මැණික් වෙළඳපළේ ප්‍රධාන මර්මස්ථානයක් වෙලා තියෙනවා. සෞදි අරාබියෙන් හරි අරාබියෙන් හරි කවුරු හරි කෙනෙක් මාලයක් ගන්නවොත් මැණික් ඔබ මාලයක් ගන්නවොත් බැංකොක් වලට ආව ආපු ගමන් අරගෙන යන්න පුළුවන්. හැබැයි ලංකාවේ එහෙම තත්ත්වයක් නැහැ. ඉතින් අපි මැණික් අපනයනය කරද්දී අපිට අපේ තියෙන සමහර බාධා විශේෂයෙන්ම ඒවා පෙන්නලා ඒ බදු අය කරලා තත්ත්ව සාතික පෙන්නලා ඒවා ගෙනියන්න තියෙන ඒ බාධාවන් එක්ක ගොඩක් ව්‍යාපාරිකයෝ අපේ රටෙන් මැණික් ගෙනියද්දී ඒ මැණික් අඬ වැලූ කරලා තමයි ගෙනියන්නේ. මැණික් සංස්ථාවෙන් ඒක වැලූ කරද්දී ඒ નિયમિત වැලූ එක නෙමෙයි අගේ නෙමෙයි ගෙනියන්නේ. ඒකට නිලධාරීන්ට සමහරලාට සම්බන්ධ වෙනවා. කෝටියක් වටින මැණිකක් ගෙනිනොන ලක්ෂ 20ට වැලියු කරනවා. ලක්ෂ 20ට වැලියු කරලා වෙළඳපළේ ලෝකෙ කොහරි තැනක් ගිහිල්ලා විකුණාට පස්සේ ඉතින් ආපහු කෝටිය ගේන්නේ නැහැ. ඒ තුරු ටික එක්ක සමහරලාට උණ්ඩිල් ක්‍රමයට ගේනවා. එහෙම නැත්නම් එයාගේ වෙනත් ව්‍යාපාරයක පිටට යොදවනවා. ඉතින් මේකෙදි අපේ රටට එන්න තියෙන විශාල ඩොලර් ප්‍රමාණයක් අපි අහිමි කරගෙන තියෙනවා. ඉතින් අපි සමහර රටවලේ මැඩගස්කරින් වගේ මැණික් ගෙන්නලා ප්‍රතිඅපනයනය කරනවා. ආනයනය කරලා අපි නැවත අපනයනය කරනවා. ඒතර අපේ රට තුළ මැණික් කැපීම් සහ උපදෙමීම් කරලා ඒක තුළත් රැකියා විශාල ප්‍රමාණයක් සහ ආදායම් විශාල ප්‍රමාණයක් අරගෙන අපි ප්‍රතිඅපනයනය කරනවා. ඉතින් ඒකටත් 2.5ක බද්දක් ගහනවා. එතකොට ඇත්තටම දිරිගැන්වීම නෙමෙයි අධෛර්යමත් කිරීමක් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකෙ පුරාම විසිරලා ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ පංචායුධය හදාගන්න උනනම් නවරත්න හදාගන්න උනනම් මහා වටිනාකම් තියෙනවා නෙමෙයි. විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාව තමන්ගේ නවරත්න හදාගන්න පංචායුධය හදාගන්න පොඩි ළමයට පංචායුධයක් හදාගන්නවා ලංකාවට ආපු වෙලාවක එහෙම නැත්නම් ලංකාවේ කෙනෙකුට පණිවිඩයක් එවනවා පංචායුධ දෙවන්න. ඉතින් කලින් තිබුණ තැපැල් මගින් රෙජිස්ටර් තැපැල් මගින් මේවා යවන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි දැන් එහෙම බෑ. එතකොට ලංකාවට ඇවිල්ලාම තමයි ගෙනියන්නේ. ලංකාවට ඇවිල්ලා පංචායුධය ගෙනියන නවරත්න ගෙනියන්න දෙන්නේ නැහැ. වෙන කොහෙන් හරි ගන්න. ඒතර අපිට දිනු කරන්න පුළුවන් මාර්ග තිබියදී අපි ඒව අවුරුගෙන තියෙනවා. ඒ වගේම තමයි ඉතින් ඔය තායිලන්තේ එහෙම නැත්නම් හොංකොං වල චීනේ මැණික් කර්මාන්තේ විශාල ඩොලර් ප්‍රමාණයක් හොයන්නේ ඒ රටවල මැණික් නැතුව. තායිලන්තේ මැණික් නැහැ. හැබැයි ඒගොල්ලෝ මැණික් ලොකු වෙළඳපළක් පවත්වා ගන්න. ඉතින් ඒ මුළුමනින්ම විවෘත කරලා තියෙනවා. මම කියන්නේ මුළුමනින්ම විවෘත කරන්න කියලා අපේ රටේ මේ තියෙන තත්ත්වයන්. හැබැයි අපිට පුළුවන් අඩුම ගානේ මේ මැණික් අපනයන කරුවන් රටට ගේන්නේ නැති සල්ලි ටික ගෙන්න ගන්න මේ ව්‍යාපාරිකයන් යම් වර්ගීකරණයකට ලක් කරන්න. ඒ වර්ගීකරණයට ලක් කරලා ඒ වර්ගීකරණය මත දිරිගැන්වීමක් කරත හැකියි. යම් දැනටමත් ඒ පිළිබඳ තක්සේරු තියෙනවා මේ ව්‍යාපාරිකයන් මෙච්චර ප්‍රමාණයක් මුදල් රට ගෙන්නනවා කියලා. ඒ අනුව වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතින් ඉලක්ක දෙන්න පුළුවන් ව්‍යාපාරිකයන්ට. මේ ඉලක්කය සම්පූර්ණ කරොත් ඔබ ඊළඟ කාණ්ඩයට වැටෙනවා. ඊළඟ කාණ්ඩයට වැටෙනකොට ඔබට රජය මගින් මේ පහසුකම් ටික දෙනවා. අමතර පහසුකම් ටිකක් දෙනවා. ඒ වගේ බෙනිෆිෂරිස් දුන්නොත් තමයි ව්‍යාපාරිකයන් දිරිගන්නන්නේ සල්ලි ආපහු රටට ගේන්නේ. නැත්තම් සල්ලි ගේන්නේ නැහැ. අද අපි විකුණන මැණික් ටිකේ සල්ලි ටිකත් ලංකාවට පෙරලා විදේශ විනිමේ එන්නේ නැහැ. ඒකෙන් විවිධ අයථා ක්‍රම වලට හුරු වෙනවා. ඇත්තටම ගත්තොත් අපේ විදේශ විනිමය අපිට ගොඩක් අහිමි වෙනවා. ඒ වගේම තමයි කාලයක් තිස්සේ මැඩගස්කරේ මැණික් කර්මාන්තය දෙනවා ලාංකිකයෝ. දැන් ගත්තොත් හැමදාම වගේ එහෙට යනවා ලංකාවේ කට්ටිය. ඒ සමහර පවුල් වල පදිංචි වෙලා තින්නවා. හැබැයි බොහෝ කාලයක් ඒ තානාපති සම්බන්ධතා ශක්තිමත් කරන්න අසමත් වුණා. තවමත් ශක්තිමත් නැහැ. නිතර නිතර අපි මේ පාර්ලිමේන්තුවේ අවධාරණය කරනවා මැඩගස්කරේ තානාපති සම්බන්ධතාවේ ශක්තිමත් කරන්න කියලා. ඒ වගේම ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් නැහැ. අඩුම ගානේ කෙන්යාවට පහසුවෙන් යන්න පුළුවන් ක්‍රමයක් හදලා ඒ ඉතනින් එහාට මැඩගස්කරේට යන්න පුළුවන් සතියකට එක ෆ්ලයිට් එකක් හරි ලංකාවෙන් යනවා නම් ලොකු වෙළඳපළක් අපිට තියෙනවා. මොකද එහෙම මැණික් අපි මෙහෙට ගේනවා. අපේ කට්ටිය එහෙ ගිහලා මැණික් කර්මාන්තය දෙනවා. නමුත් ඒ தත්ත්වය තවම සම්පූර්ණ කළා නැහැ. ඒ නිසා මේ මැණික් කර්මාන්තයේ මුහුණ දීලා තියෙන විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි එහෙම මේ රටේ දියුණු කරන්න පුළුවන්කම තියෙද්දි පහුගිය කාලේ මම මතකයි ගිය ආණ්ඩුව කාලේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා කාලේ එක පාටම අනපනක් ගෙනල්ලා නීති සම්මත කරලා විවෘත කරන්න ගියා විදේශීය සමාගම් වලට අපේ ඉඩම් ටිකේ මැණික් කාරන්න දෙන්න. එදා ජෙම් ෆීල්ඩ් එක ලංකාවට ගෙන්නුවා. ගෙනල්ලා රත්නපුරේ පැත්තේ පුද්ගලික ඉඩම් එයාට වික්කා. ඊයේ මෑතකදී නැවත ඒ වැඩේ පටන් ගන්න ලෑස්ති වුණා. විදේශීය සමාගම් වලට ඇවිල්ලා BMI CH එකේ ඒ අයට ලොකේෂන් ටික පෙන්නලා රත්නපුර පැත්තේ රජේ වතු සමාගම් වල ඉඩම් එයාට දෙන්න ලෑස්ති වුණා. ආපු විශාල විරෝධයත් එක්ක දැන් ඒක తాවකාලිකව යටපත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපේ රටේ මැණික් සම්පතෙන් අපිට විදේශ විනිමය හොයාගන්න පුළුවන්කම තියෙද්දි අර හැමදේම විකුණන්නම් වාගේ අපේ තියෙන ඉඩම් ටිකත් විදේශීය සමාගම් වලට මැණික් කරන්න විකුණුවොත් අපිට ඒ සම්පත අහිමි වෙනවා. ඉඩමක් වගා කරන්න කාට හරි බදු දෙනවා වගේ නෙමෙයි. මැණික් ටික හරලා අරන් යන්න දුන්නොත් අපිට ඒක මුළුමනින්ම නැති වෙනවා. මේ தத்துவයත් එක්ක ඇත්තට මැණික් කර්මාන්තය දැන් ගොඩක් කණ වැටලා තියෙනවා. රත්නපුර පැල්මඩුල ප්‍රදේශවල පතල් දැන් කැනින් කරන්නේ නැහැ. පතල් වල වැඩ කරපු ඒ සේවකයෝ අද කුලී වැඩට යනවා. මේසන් අත්තට දෙන්න යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ කර්මාන්තය දියුණු කරන්න විශේෂයෙන්ම අපිට විදේශ විනිමය රටට ගෙන්නන්න මේ තියෙන බදු ක්‍රමයේ සහ මේ තියෙන ගුවන් තොටුපළේ තියෙන යම් යම් බාධා ඉවත් කරලා ඒකට ප්‍රතිපත්ති මේ තීන්දුව ගැනීමේ කඩිනම් අවශ්‍යතාවයක් පැන්නගිලා තියෙනවා. ඒට මැදිහත් වෙන්න කියන එක මම මුලින්ම අවධාරණය කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි වෙනදා මෙතුමා කතා කරපු නිසා එතුමාගේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ඔබතුමා පහුගිය දවස්වල පොල්ගොල්ලේ සම්පකාරේ ඇත්තටම අක්කර 22ක විතර විශාල ඉඩමක් තියෙන එකක්. අපිට තියෙන විශාල සම්පතක් ලංකාවේ සමුපකාරයේ නගා සිටීම සඳහා ඒ පාඨමාලා පවත්වගෙන යන අපේ ජාතික සම්පතක්. නමුත් අද වෙනකොට ඒක විකුණලා දාන්න පිඹුරුපත් සකස් කරලා තියෙනවා. ඒ පොල්ගොල්ලේ ඉන්න සේවකයෝට කොළඹට ගෙනල්ලා තට්ටු ගොඩනැගිල්ලකට ගාල් කරන්න හදනවා. මේක ජාතික අපරාධයක්. මොකද සමුපකාර ශ්‍රේෂ්ඨයේ නගා සිටවන් ඒ සමුපකාර දැනුම ලබා දෙන්නේ සමුපකාර පරීක්ෂකවරු පුහුණු කරන්න. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල මට්ටමින් ඒ ශ්‍රේෂ්ඨය දියුණු කරන්න පුළුවන් අධ්‍යාපනික ආයතනයක් පොල්ගොල්ල සමුපකාරයේ. ඉතින් ඒක විකුණන්න එපා. ඒක ජාතික අපරාධයක් කියන එක අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම ගරු ඇමතිතුමනි දැන් වැඩබදු ගහගෙන යනවා ගොඩක් දේවල් වලට. ඒ වැඩබදු ගහද්දී හාල් පිටිවලට වැඩබද්ද ගහන්න. මම ඉල්ලා සිටින ඔබතුමාගේ හාල් පිටිවලට ඒ වැඩබද්ද ගහන්න එපා. මොකද දැනට හාල් පිටි කිලෝ එකක් රුපියල් 300ක් විතර වෙළඳපළේ වෙන්නේ. මේකට වැඩබද්ද ගැහුවොත් 118 354ක් විතර වෙනවා. ඒත් අපි අපේ රටේ දේශීය නිෂ්පාදනයක් විදිහට දැන් මේ තිරුඟු පිටිවලට ආදේශකයක් විදිහට තිරුඟු පිටි ගෙන්වීම අධෛර්යමත් කරලා හාල් පිටි නිෂ්පාදන දිරිමත් කරන්න ඕනිකම තියෙන්නේ. ඒ නිසා හාල් පිටි වලට වැඩබද්ද ගහනවායි කියන කතා බහක් යනවා. ඒ නිසා ඒක කරන්න එපා කියන එක මම අවධාරණය කරනවා ගරු ඇමතුමාට. ඒ වගේම තමයි අපේ විශේෂයෙන්ම සමහර භාණ්ඩ ගෙන්වීමේදී සහයවට බදු පැනවීමේදී අනුගමනය කරන ක්‍රමවේදී. උදාහරණයක් ගත්තොත් සීනි වලට ගහපු බද්ද ගියාණ්ඩුවේ සීනි වලට බදු තිබිච්ච ඒවා අයින් කරලා තමයි විශාල පාඩුවක් රටට සිද්ධ වුණේ. අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එක පාරට සීනි බද්ද වෙනස් කරා. දොර අපිට පාරිභෝගික අධිකාරී සභාපතිවරයා පාර්ලිමේන්තුවේ කමිටුට ගෙනාපු වෙලාවේ අපි ප්‍රශ්න කරා. ඒ ප්‍රශ්න කරපු එතුමා දුන්න ගැසට් එක ගැහුවේ ඇයි කියලා ඇහුවම ජනාධිපති කාර්යාලයේ නිවේදනයක් ආවා. නිවේදනයේ දැකලා ගැසට් එක ගැහුවා කියලා. ඊට නොදෙවෙන දෙයක්
තමයි. Honorable member, you have 2 more minutes.
ඊයේ පෙරද සිද්ධ වුණේ. දැන් ආපහු 725ට තිබිච්ච සීනි කිලෝ එකේ බද්ද එක පාට රුපියල් 50ට වැඩි කරා. රුපියල් 50ට වැඩි කරපු ගමන් අනිත් පැතර කැබිනට් එකටම ආපහු දැම්ම පත්‍රිකාවක් මේකට පාලන මිලක් දාලා 275ට. දැන් පාලන මිල අයින් කරලා තියෙනවා. හැබැයි පාලන මිල අයින් කරාට ඒ රුපියල් 50ට බද්ද ගහපු ගමන් වෙළඳපොලේ සීනි රුපියල් 330යි 350යි. දුඹුරු සීනි නෙමෙයි. සුදු සීනි රුපියල් 330යි 350යි. ගොඩක් තැන්වල සීනි නැහැ. තවමත් සීනි විකුණන්නේ 330යි 350ට. ඒතර දැන් ලෝක වෙළඳපළේ ප්‍රශ්නයක් උනේත් නැහැ. මෙහි දේශීය සීනි නිෂ්පාදනය වැඩි කරන්න කියලා එහෙම ප්‍රශ්න මේ උමනාවක් ආවෙත් නැහැ. ඉතින් එකපාරට මුදල් අමාත්‍යංශයෙන් සාගල් රත්නායක ගැසට් ගහන්න නියෝග දෙනවා වගේ එකපාරට මේක ගැහුවට පස්සේ මුළු රටේම පාරිභෝගිකව ලොකු අසීරුතාවයකට පත් වුණා. සීනි මිල වැඩි වුණා. ඒතර අපි අද විශාල අසීරුතාවයකට මුහුණ දීලා තියෙනවා ඒ සීනි බද්ද වැඩි කිරීමත් එක්ක. ඒ විතරක් නෙමෙයි, ඉතින් අපි කනගාටුයි කියන්නේ අපේ රටේ දැන් වී නිෂ්පාදනයේ හාල් නිෂ්පාදනයේ එනකොට ඒවා අස්වැන්න එනකොට ඒවා එන ගොවියන්ට එකෙන් ආදායමක් වෙනකොට දැන් හාල් ටික ගේන්න වෙලා, බිත්තර ටික ගේන්න වෙලා. ඒතර බිත්තරෙත් ගේනවා, හාල් ටිකත් ගේනවා, මාළු ටිකත් ගේනවා. ඒතර අපි රටක් විදිහට කනගාටු වෙන්න ඕනේ. රට වටේ මෙච්චර මහ මුදක් තියාගෙන දැන් ඊයේ පෙරදා
Honorable member, please wind up.
නැවක් ගෙනවා. තලපත් බෝල්ලු නැවක් ආවා චීනේ. ඒතර අපි මෙහෙමලු අල්ල ගන්න බැරුව දීවරෝ ලාම්තල් ටික ඩීසල් ටික නැත්තු විශාල දුෂ්කරතාවට යද්දී දැන් මේ විදිහට මාළු ගෙනාවා
දීවරෝ
ලිපට වැටෙනවා. ඒ නිසා අපේ කර්මාන්ත රකින්න නම් මේ ප්‍රතිපත්තිය වෙනස් කළා අපේ කර්මාන්ත ආරක්ෂා කරගන්න වහාම මැදිහත් වූ ඉති කියන අවධාරණය කරමින් මානතර වෙමු.
Honorable චාමර සම්පත් අත කරල Honorable Minister චාමර සම්පත් අත කරල චාමර සම්පත් Honorable Minister චාමර සම්පත්
ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා, මං හිතන්නේ මගේ කතාව තියෙන්නේ අන්තිමට අයවැයි. ඔබතුමා ඉන්න එකක් නැති වෙයි ඒ වෙනකොට. මොකද මේ ටිකේම අයවැයි හිටපු අය උත්තර කතාව කරලා ගියාට උත්තර වලට හිටියේ නැහැ. ඒක හින්දා මම කිව්වේ ඔබතුමා මැණික් සම්බන්ධව කතා කළා. ඔබතුමාගේ කතාවල් වල සමහර ඒවාදේවල් අපි පිළිගන්නවා. හැබැයි සමහර ඒවා පිළිගන්නේ නැහැ. මේ ඔබතුමා ලැබ් එකක් ගැන කිව්වා. ඒ අපි ඒ ලැබ් එක ගැන දැනට අපේ මැණික් සංස්ථාව සූදානම් වෙලා සිටිනවා. ලබන අවුරුද්ද වෙනකොට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහිත ලැබ් එකක් මේ රටේ අපි ඊළඟට ආරම්භ කරන්න. ඊළඟ එක තමයි ඔබතුමා කියපු උන්ඩියල් කතාව. උන්ඩියල් කතාව අපි ඇත්ත වශයෙන්ම අපි මේක බාර ගන්නකොට කස්ට් ඩෙකරේෂන් එකක් තිබ්බේ නැහැ. අපි මේ වෙනකොට මහ බැංකුව කස්ටම් එක සියල්ල එකලා කස් ඩෙකරේෂන් එකක් හදලා මේ වෙනකොට යන මුදල් වලින් සියලුම මුදල් නැවත රටට ගේන්න මාස 6ක් ඇතුළත අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙල හදලා තිනවා. හැබැයි මේක මීට කලින් මේ වැඩපිළිවෙල මේ රටේ තිබ්බේ නැහැ. ඒ වැඩපිළිවෙල අපි හදලා තිනවා. ඒ වගේම තමයි මේ ඉඩම් සම්බන්ධව කවදාක්වත් මම නම් මේකේ ඇමතිවරයා හැටියට බාරගෙන අවුරුද්දයි මාස 2යි ජාත්‍යන්තර ආයත ඉඩම් දෙන්න කොහෙවත් අපේ සූදානමක් තිබෙද්ද අපි එක්ක කතා කරලත් නැහැ. අපි ඒවට සහභාගී වෙලත් නැහැ. අපි ඒවට සහභාගී වෙන්නෙත් නැහැ. අපි අමාත්‍යංශයේ හිටියත් නැතත් අපි එහෙම ඒවට දෙන්නෙත් නැහැ. ඒක කවදා ඔයා කොතන හරි මං හිටියා කියලා ඒ තැනක් ඔප්පු කරලා පෙන්නුවොත් මම අද ඇමතිකමෙන් ඇයින් වෙනවා. ඊළඟ එක තමයි ඔබතුමාට කියන්න ඕන මේ වෙලාවේ ඔබතුමා ඕනම දැනග මහ බැංකු වාර්තාව ආරම් බලන්න රටේ අපනයන ආර්ථිකය ඩොලර් වලින් රටට ආපු අපනයන ආර්ථිකය වැඩියෙන්ම 32%ක් දක්වා රටේ 32% අපනයන ආර්ථිකය තියෙන්නේ මැණික්කොළ. ඕන්නම් හොයලා බලලා දැන් තව පැයකින් ඔබතුමා එළියට ගිහිල්ලා හරි මේ අවුරුද්දේ වැඩිම අපනයන වර්ධනය තියෙන්නේ ඩොලර් වලින් කොයි ආයතනයේද කියලා හොයලා බලලා මට උත්තර දෙන්න. අපනයන ආදායම මේ රටට ආපු අපනයන ආදායම වැඩියෙන්ම ඇල්ල තියෙන මැණික්කොළ.
Thank you. Honorable Nalin Fernando, Minister.
විජිතේ හේරත් මන්ත්‍රීතුමා දැන් එක දෙයක් කතා කළා හාල් පිටි සම්බන්ධයක වැට් එක මේකට ඇතුල් වෙනවයි කියන එක ඔබතුමා කියපු එක හරි. නමුත් අපි දැන් මේ දවස්වල සාකච්ඡා කරලා යනවා හාල් පිටි සඳහා තියෙන වැට් එක අපි අයින් කරන්න. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ තියෙන සාධකයේ මුල් කරගෙන අනිවාර්යයෙන්ම වැට් එක හාල් පිටි වලින් අයින් කරනවා. නිසා ඒක ගැන ගැටලුවක් නැහැ. ඒ වගේම ඔබතුමා කතා කළා පොල්ගොල්ල ඒ සමුපකාර විද්‍යාලය තුට්ටු දෙකට විකුණන්න යනවායි කියන එක. එහෙම විකුණන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒක ඇත්තටම මම දන්නේ විකුණන්න නැත්තම් තුට්ටු දෙකට කොහොමද විකුණන්නේ කියන එක. ඒ ගැන ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන ඒක විශාල සම්පතක්. ඔබතුමා කියපු එක අක්කර 25ක තියෙන භූමි ප්‍රමාණයක්. මේකේ අපි පටන් ගත්තු අරමුණ අපි අවුරුදු 10ක 15ක තුල ඒකේ ප්‍රගති වාර්තා එක දකලා තියෙනවා. කිසිම වෙලාවක ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ. අඩුම ගාන 125ක දීක ප්‍රගතියක්වත් දක්වලා නැහැ. ඒ තියෙන වපසරිය සහ ඒකට තියෙන ඉඩම් ප්‍රමාණය සහ ඒකට තියෙන සම්පත් ප්‍රමාණය. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ පිටරට විශ්වවිද්‍යාලයක් හෝ වෙනත් රටක තියෙන ආධාර මත විශ්වවිද්‍යාලවල ඒක දියුණු කරන්න රජියත් සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒකට අසාධාරණයක් සිදු කරන්නේ නැහැ. කොයි වෙලේවත් ඒක විකුණන්නවත් ඒක වෙනම කොටසකට දෙන්න නෙමෙයි. අනිවාර්යයෙන් මේක රාජ්‍ය මට්ටමේ වැඩිහත් වීමක් ඇතුළු කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
Thank you.